ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා වාර්ය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අපි සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කේ ලෝකේසු පටිපන්නා තං කිං මඤ්ඤසි ගහපති යේ රාගස්ස පහානාය පටිපන්නා දෝසස්ස පහානාය පටිපන්නා මෝහස්ස පහානාය පටිපන්නා තේ ලෝකේ සුපටිපන්නා නොවා ඛතං වා එත හෝති තී ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අද අපි 10 වෙනි දවසයි සටහන් කරන්නේ. ඒ වගේම හැමදාම වගේ අපි කරගෙන ගිය ධර්ම දේශනාවලියේ 8 වෙනි ධර්ම දේශනාවයි අද අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මුළු දේශනාවලියටම අපි මුලින් තියාගත්තේ අංගුත්තර නිකාය තික නිපාතේ සටහන් වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයට අපි ආජීවක සූත්‍ර නැත්නම් ආජීවක ශ්‍රාවක සූත්‍රය කියලා අපි නමක් තියාගත්ත. ඇත්තටම පොතේ එහෙම මේ සූත්‍රෙට නමක් සඳහන් වෙලා නැහැ. මුරු වර්ගයෙම නැත්නම් 10ම සූත්‍ර 10ම ආනන්ද වර්ගය කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ ඔබ ලස්සන දෙබසකුයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දකින්න පැමිණිච්ච ආජීවක ශ්‍රාවකෙක්, ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ අනුගමනය කරන ගෘහපතියෙක්, උපාසක මහත්තයෙක් ආනන්ද ස්වාමීන් අහනවා, ස්වාමීන් වහන්සේ කාගේ ධර්මයේද මනාකොට දේශනා කරන ලද ධර්මය කවුද? ඒ ධර්මයට මනාකොට පිළිපන් කෙනා කවුද? ඒ ධර්මයේ කෙළපැමිණි කෙනා කියලා. කේසන්නෝ ධම්මෝ කේසන්නෝ බන්තේ ධම්මෝ සක්කාතෝ කේ ලෝකේ සුපටිපන්නවා කේ සුගත සුගතෝ කියන ප්‍රශ්න තුන. ඉතී ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන අන්‍ය තීර්ථක කෙනෙක් මේ ශාසනයට ඇවිල්ලා මේ ප්‍රශ්න අහනකොට එවැනි ප්‍රශ්නවලදී ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන නිසා කෙලිම උත්තරයක් දෙන්නේ නැතුව ඒ ගෘහපතියට නැවත ප්‍රශ්නයක් අහනවා. මේ කරුණේලා නැත්තම් මේ කවුද නියම ක්‍රමයට බහව මේ නියම ක්‍රමයට බැසගත්ත කෙනා පිළිපන් කෙනා කියන ප්‍රශ්නේලා මම කැමති යහන්ට යම් කිසි කෙනෙක් රාගය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් යම් කිසි කෙනෙක් ද්වේෂය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් යම් කිසි කෙනෙක් මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නේ වී නම් එවැනි කෙනාට මනාකොට පිළිපන්න කෙනා කියනවාද? එහෙම නැත්නම් එහිලා ඔබගේ මතය මොකක්ද කියලා අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ආජීවක ශ්‍රාවකයා ආනන්ද ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් රාගය ප්‍රහාණයට පිළිපන්නේ වී නම් ද්වේෂය දුරු කිරීම සඳහා පිළිපන්නේ වී නම් මෝහය දුරු කිරීම සඳහා පිළිපන්නේ වී නම් එවැනි කෙනාට මනාකොට පිළිපන් කියලා කියන්න වටනවා. එහෙමයි මට හිතෙන්නේ කියලා. ඉතින් මෙච්චරයි අපි ධර්ම දේශනාවේ දවසේ මාතෘකාව වශයෙන් තියාගන්නේ. ඉතින් අපි සාරවත්න ශාසනයේ ඒ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියලා ගත්තාම සංඝ රත්නේ වශයෙන් අපි හඳුන්වන්නේ ඒ විදිහට සුපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාวก සංඝෝ කියලා මේ ධර්මයට පෙළඹිච්ච කෙනා, මේ ප්‍රතිපත්තියට පෙළඹිච්ච කෙනා. ඉතින් මේ පෙළඹිච්ච කෙනාගේ තියෙන ලක්ෂණ වලින් පළවෙනිම එක තමයි මනාකොට පිළිපන්. ඉතින් ඒක නිසා ත්‍රිවිධ රත්නයන්ගෙන් සංඝ රත්නය ආහුනේය වූ, පාහුනේය වූ, අංජලිකරණීය වූ වශයෙන් වැඳිය යුතු, පිටිය යුතු, දොර සිට කෙන දේවල් පූජා කටයුතු උතුම් කොටසක් විදිහට සලකලා තියෙනවා. ඒ මොකද මේ වැඩේට බැස්සයි කියන එකත් මනාකොට පිළිපන් කෙනත් ඒ තරම්ම ගරු කටයුතු බවක් මේ ශරුවචන් වහන්සේගේ මනුන් කිරුම් ක්‍රමයේ හැටියට තියෙනවා. අගයන් ආඩම්බර හැටියට තියෙනවා. ඒක නිසා දැන් කාලේ ඉන්න සාමාන්‍ය බෞද්ධකින් අහුවනම් කවුද මනාකොට පිළිපන්න කෙනයි කියලා සංඝයා වහන්සේලා කියන්නේ ඉඳී. සතම් භික්ෂුණීන් වහන්සේලා කියන්නේ ඉඳී. ඒ මොකද හේතුව ඒ අත්තන්ට කියන ಗುಣාම ಗುಣවාචී නාම තමයි සුපටිපන්න උජුපටිපන්න আদি ಗುಣ. නමුත් එතකොට අනිවාර්යයෙන්ම පුද්ගල වේදයකට ආත්මයකට සම්බන්ධ කරලා දෙන උත්තරයක්. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ අපේ පැත්තේ අපේ ශාසනයේ නැත්තම් මේ සම්්‍යද්දෘෂ්ටිකයි කියන ශාසනයේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ඕගොල්ලෝ ගාව එහෙම නැහැ කියලා කිසියම් වාතක වේදයකට ඉද නොතබන තාලයට උද්ගලයකට ආරෝපණය කරලා නෙවෙයි සුපටිපන්න ගුණය ඉදිරිපත් කරන්නේ. එනිසා ඒ ආජීවිකයට හොඳට කල්පනා කරලා බලන්න ඉඩ තියෙනවා. මොකද කෙනහිල්ලක් නැහැ. උසස් කොට සැලකීමක් හෝ පහත් කොට සැලකීමක් නැහැ. මෙන්න මේක තමයි ආගම සහ ධර්මය අතර ඇති වෙනස. ආගම හැම වෙලාවෙම මේ දෙකොල්ල දෙකට කරන්න හදනවා. අපි තමයි උසස්, අපි මේ කරන දේ නැති අනික් කටේ පහත්. අපි තමයි සම්යද්දෘෂ්ටික අනික් කට්ටිය මිත්‍යාදෘෂ්ටික. අපි තමයි සුපටිපන්න අනික් කට්ටිය සුපටිපන්න නැහැ. ඉතින් මේ ධර්මයක් දේශනා කරන්න කරන්නේ මේ ලෝකේ දෙකට කඩන එක. සුපටිපන්න සුපටිපන්න නොවන. එහෙම නැත්නම් සම්යද්දෘෂ්ටික මිත්‍යාදෘෂ්ටික කියලා. ඉතින් ඒක නිසා ඒ කොමියුනිස්ට් ධර්මයේ වාගේ විශේෂයෙන්ම උච්ඡේදවාදයට යන ඇත්තෝ සඳහන් කරා මුළු ආගම විසින් මානවයාට කරලා තියෙන මා විශාල වින්නහියක්. මනුෂ්‍ය නතර දින සාමයේ කඩන දින ප්‍රධානම බාධාවද ආගම. ඒ නිසා තමයි ගොඩක් යුද්ධ ඇති වෙන්නේ කියලා. ඉතින් බුද්ධ ආගමත් ආගමක් විදිහට දාගෙනයි තියෙන්නේ. ඒ නිසා අභාග්‍යයට වගේ අභාග්‍යයකට වගේ බුද්ධ ආගමෙත් ඉන්නවා මූල ධර්මවාදී. ඒ මූල ධර්මවාදීන් වාදීකුගෙන් මේ ප්‍රශ්නය වුණා නම් ඒගොල්ලෝ එහෙම කෙනෙක් කියන්නේ මේ අපි ළඟ තමයි සුපටිපන්න කට්ටිය ඉන්නේ කියලා. මේක තව ටිකක් අපි විස්තර කරන්න වෙනවා. දැන් පැවිදි උපසම්පදාව ලැබලා මේ සුපටිපන්න උජුපටිපන්න ගුණ ලබාගත් සම්ප්‍රදානුකූලව ලබාගත් පිටිසට අපි පබ්බජිත කියලා කියනවා. එහෙම නොලබාගත් අයගෙන් ගෘහස්ත කියලා කියනවා. ඉතින් මේ දෙකෙන් ඒ ගෘහස්තයෝ අපි කියන සාමාන්‍ය උපාසක උපාසිකාව සංගුණිය සීපත් කරලා සුපටිපන්න ගුණයට දොහොත් පුදුන් දී වන්දනා කරනවා. ඒ කරලා හීනමානයක් ඇති කර ගන්නවා. අපි සුපටිපන්න නැහැ කියලා. ගිහිය සුපටිපන්න නැහැ. ගිහිය සුපටිපන්නයි කියලා දකින්නේ මේ ඉසබූගා ගත්ත සිවුරක් පොරව ගත්ත කෙනා. ඒ නිසා සුපටිපන්න භාවය උඩ තියලා ඒකට වැඳ වැඳ ඉන්න ගියාම ඒ උඩ තියන්න තියන්න තමන් නීච තත්ත්වයටපත් වෙනවා. තමන් අව තක්සේරුවකට ලක් වෙනවා. ඒක නිසා මේ විපස්සනා භාවනා කරන પરම්පරාවල් එහෙම නැත්නම් විපස්සනා ගුරු පරපුරු මේක නරක දෙයක් විදිහට සලකලා ගිහියත්තෝද පැවිද්දොද කියන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. සංඝ කියන පදේ පවා විස්තර කරනවා. සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ සිළු දෙනාම සංඝයයි කියලා. ඇත්තට මේ අදින් බලන සංඝයන් නම් කිසිම සංසාර බයක් අත නැහැ. භාවනා මධ්‍යස්ථාන ගියාම වැඩි හරියෙම භාවනා කරන්න ගියෝ. සංඝයා දැනටමත් මේ අපි සුපටිපන්නයි අපි දැන් ඒක ලැබිලා තියෙන්නේ අපි නිකන් දිවි මේ නිවන් ගියා වාගේ කටයුතු කරා. නමුත් අර සංඝයාට වැඳ වැඳ උපටිවන්න ගුණට වැඳ වැඳ ඉන්න ගිහියෝ උල්ලුවන් තරම් තනිපනි ගහනවා භාවනා කරා. ඉතින් මේ නිසා මෙවැනි ඒ මතවාද අනුව මූලධර්මවාද අනුව අසවලා සුපටිපන්නයි අසවලා සුපටිපන්න නෑ ආදී වශයෙන් තියෙන මේ හංගඩු ගැහිලි වෙනුවට කවුද රාගේ ප්‍රහාණයට කටයුතු කරන්නේ? කවුද ද්වේෂයේ ප්‍රහාණයට කටයුතු කරන්නේ? කවුද මෝහයේ ප්‍රහාණයට කටයුතු කරන්නේ කියලා ගත්තාම ඊට වඩා බොහෝමත්ම විවෘත නැත්නම් බොහෝමත්ම දාර්ශනික දාර්ශනික උත්තරයකට ළඟා වෙන්න පුළුවන්. හැම කිනාම එක හා සමානයි යෙදෙන්නේ. ඒ අයිතිවාසිකම කොඩිය අතේ තියන හිටියද මම සුපටිපන්නයි මම උජුපටිපන්නයි කියලා ඒක නිකන් සම්මුති ලේබල් ටිකක් විතරයි. අපි හිතමු ගිහි කෙනෙක් වෙනවා කියලා ඒ කෙනත් හොඳටම අපකප්ප වෙලා හොඳට බණ භාවනා කරනවා. එහෙම නැත්නම් ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද සතිමත්. එහෙම නැත්නම් ගිය මාසෙට වැඩිය මේ මාස සතිමත් ආදී වශයෙන් සුපටි ගන්න ගුණේ භාවිත කරත් ඒ බුද්ධලේ අ르ගෙන බැලුවත් එක චිත්තක්ෂණයක රාගය ප්‍රහාණයට කටයුතු කරනවා. තව චිත්තක්ෂණයක රාගය වැඩෙන්න කටයුතු කරනවා. එක තැනකට ගියාම රාගය ප්‍රහාණය පිටස කටයුතු කරනවා. තව තැනකට ගියාම රාගය වඩන පැත්තට කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාත් පූර්ණ කාලීන සුපටිපන්න කෙනෙක් කියන්න බෑ. යම් චිත්තක්ෂණයකද රාගය ප්‍රහාණය කරන්නේ, යම් ස්ථානයකද රාගය ප්‍රහාණය කරන්නේ, ඒ ස්ථානෙට ඒ චිත්තක්ෂණයට විතරයි මේ ගුණය අදාළ වෙන්නේ. පුද්ගලයාගේ ඩෙන්ටි කාඩ් එකේ පිටිපස්ස ලියන්න හම්බ වෙන්නේ නෑ මෙයා සුපටිපන්නයි කියලා. මොකද ඒ තරම්ම මේක වෙනස් වෙන සුළුයි. නමුත් ඒ විදිහට තේරුම් බේරුම් ගත්තොත් ස්ත්‍රීද පුරුෂද පැවිදිද උපැවිදිද එහෙම නැත්නම් හම්මඩු ගහගත්ත බෞද්ධයෙක්ද නැද්ද කියන කාරණා නෙවෙයි. ඒ පුද්ගලයා සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටු ගැලෙන්න කටයුතු කරනවනම් රාගය දැකලා රාගෙන් දුරවන් විදිහම කටයුතු කරනවනම් ද්වේෂී ආදීනව දැකලා ද්වේෂෙන් දුරවන් වෙන කටයුතු කරනවනම් මෝහයේ ආධිනව දැකලා මෝහය තුරුංගිට කටයුතු කරනවා නම් ඒ පුදුරට කියන්න පුළුවන් සුපටිපන්නයි. එචා සුපටිපන්න කියලා කියන්නේ ගුණයක් මිස දේශයකට හෝ කාලයකට හෝ පුද්ගලිකට ආරෝපණය කරන්න බෑ. මේක තමයි අපි ධර්මයේ සුපටිපන්න ගුණය පෙන්වන්නේ හැටි. විනයේදී පෙන්වන්නේ කර්ම වාක්‍ය හතරක් කියලා උපසම්පදා කරගත්ත කෙනා. එහෙම නැත්නම් අටවාචක උපසම්පදාන් වික්ෂුණි උපසම්පදා ලබ වේකන එහෙම නැත්නම් දස සිල් සාමනීර වෙච්ච සාමනීරී වෙච්ච ඒ අත්තු සුපටිපන්නයි කියලා විනයෙන් කියනවා. එහෙම නොවිච්ච කෙනා එහෙම කෙනාට වඳින්න ඕනේ. ඒක මොකද එහෙම සාමනීර වික්ෂු වික්ෂුණි සාමනීර සාමනී සිකමාන වික්ෂු වික්ෂුණි වෙන ඇත්තු සුපටිපන්නයි කියලා විනයෙන් කියනවා. අභිධර්මයේ තවත් අදහසක් දෙනවා. සූත්‍ර පිටකය මේ වගේ ධර්ම කොටස් ඉස්සරහින් තියාගෙන ඒ සුපටිපන්න ගුණය කියන එක ඒ අවස්ථාවෙන් අවස්ථාවට දැනෙන් දැනට පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ උත්තරේ සර්වඥාන් වහන්සේගේ ඒ පැවතිච්ච ඒ ගැති වෙන්නේ නැති දැන් අවුරුදු 2600ක් පරණ වුණත් එදත් ඉන්දියාවටත් ලංකාවටත් බටහිර රටකටත් ජලපෙන විදිය හොඳ දාර්ශනික උත්තරයක් වෙලා තියෙනවා. ඒ කියන නිසා යම් කිසි කෙනෙකුට මෙවැනි සූත්‍ර කියවනකොට අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක තමයි වෙන්නේ. මේ ආජීවක ශ්‍රාවකයාට ඒක තමයි වෙන්නේ. මේ කතා ඉවරනකොට මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උත්තර දෙන්නේ කිසිම විදියකට කාටවත් හිත අවුල් වියවුල් වෙන තාලට නෙමෙයි. ලිහෙන තාලෙට. ප්‍රශ්නේ නගන්නේ අවුල් වෙන තාලෙට. ප්‍රශ්නේ නගන්නේම ඉස්ලාම් දාර්ශනික මතක් කරා වගේ කිසිම හේතුවක් නිසාවත් නොදැනුවත්කමට අහන ප්‍රශ්න නෙවෙයි මේක. ප්‍රශ්නේ වර්ධව තේරුම් ගත්තොත් එතනම උත්තර දීම හරහම අහුවෙන ප්‍රශ්න. ඒ නිසා එවැනි ප්‍රශ්නකට උත්තර දෙන්න ඕනේ සාකච්ඡා මාර්ගෙමයි කට උත්තරයක් අරගෙනමයි යන්න ඕනේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන ක්‍රමය හොඳ සුපටිපන්න ක්‍රමයකට තමයි උත්තර දෙන්නේ. එකෙන් තමයි මේක කියවනකොට ඕනම කෙනෙකුට ස්ත්‍රී පුරුෂ ගාන මේ පැවිදි උපැවිදි බෞද්ධ අබෞද්ධ පව කරන පින් කරන කාට වුණත් අලුතෙන් පටන් ගන්න පුළුවන් මොනම සුදුසුකමක්වත් අහන්නේ නැහැ සුපටිපන්න වෙන්න. සුපටිපන්න වීම සඳහා අවශ්‍ය කරලා තියෙන්නේ ඒ රාගේ ප්‍රහාණයට දෝෂ ප්‍රහාණයට මෝහ ප්‍රහාණයට කටයුතු කරනවා කියන කතාව විතරක්. ඉතින් ඒක රාග ප්‍රහාණ රාග දෝෂ මොහ ප්‍රහාණ තමයි මූලික කෙලෙස් තුන ප්‍රහාණ පිච් කටයුතු කරන ඕනම කෙනෙක් ඕනම චිත්තක්ෂණයක සුපටිපන්න වෙන්න පුළුවන්. රාග දෝෂ මොහ වඩන දැන හෝ නොදැන ඕනම වෙලාවක ඒ සුපටිපන්න ගුණය තමන්ගේ ගිලීලා යන්න පුළුවන්. ඒක නිසා කෙනෙකුට තව කෙනෙක් කියන්න බෑ ඔබ සුපටිපන්නයි ඔබ උසුපටිපන්නයි ඔබ සුපටිපන්න නෑ. ඒකට තමන්මයි විනිශ්චය කරගන්න වෙන්නේ. තමන් දවසින් දවස දවසින් දවස මේ රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරනවාද කියන එක. ඉතින් මෙන්න මෙවැනි විචනා ගැනීම, සුද්ධ පවිත්‍ර කර ගැනීමක්, පාට බේරා ගැනීමක් කෙරුවට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ කෙනෙකුට ඒ පුද්ගලයා ඒ රාගය දුරු කිරීමට කටයුතු කරනවා කියලා සුපටිපන්නයි කියලා, දෝෂමෝව දුරු කිරීමට කටයුතු කරනවා කියලා සුපටිපන්නයි කියලා ඒ ගතිය දිගට පවත්න්නේ රාගේ, ద్వේෂේ, මෝහේ මොන වැරද්දක් දැකලාද? මොන ආදීනවයක් දැකලාද කියන එක තමයි අත්‍යන්ත කාරණාව වෙන්නේ. ඒකට කියනවා සංවේග කියන වස්තු වචනය. සංවේග පාළු වුණාට පස්සේ තමයි කෙනෙක් මෙච්චර මේ ලෝකයේ සියලුම දෙන අපාහේ මේ තරම් රාගයට ගැති වෙලා රාගයට දාශකම් කරමින් කටයුතු කරද්දී ඇයි කෙනෙක් බහුජන මතයට යන්නේ නැතුව තමන් මේ රාග ප්‍රහාණි, දෝෂ ප්‍රහාණ, මෝස ප්‍රහාණි යන්නේ කියලා බැලුවොත් ඒකට ප්‍රධානම හේතුව තමයි සංවේගය. ඉතින් ඒ සංවේග ඇති වෙන්නේ කෙනෙකුට සංවේගයක් ඇති වෙන්නේ ව්‍යසනයක් කරාමයි. ව්‍යසනය නැත්තම් ව්‍යසනය නැති තාපෙන් කෙලකෙල ඉන්නේ. ඒ තාකල් කල්පනා කරනවා තියෙන සැප වැඩි කරගන්න කොහොමද? ඒ සඳහා ධාර්මික වෙන්න පුළුවන්, අධාර්මික වෙන්න පුළුවන්, සාධාරණ වෙන්න පුළුවන්, අසාධාරණ වෙන්න පුළුවන්. ඒ සැපේ වැඩි කිරීමට කුමක්ද කළ යුත්තේ? ඒ සඳහා දවලුත්, රාත්‍රියෙත්, එලිපිටත්, හඟවාගෙනත් ක්‍රියාත්මක වෙන එක තමයි මේ කාම ලෝකේ ඉන්න හැම කෙනාගේම හැටි. ඉතින් ඒ වගේ පුදුමාකාර විදියට මේ සැපය සොයා යන ගමනක ගත කරද්දී ඒ මිනිස්සු මේ සැප සොයන ක්‍රියාවලිය හරහම අන්ත දුකී දුප්පත් තත්ත්වයටපත් වෙනවා. පත්වෙච්ච දවසේ තේරෙනවා ඒ ඔය සැපෙන් ඇති වැඩකුත් නැහැ. සැප හොයන මාර්ගෙන් අනිවාර්යයෙන්ම දුකක් දෙනවා. ජීජිම සැපයි කියලා ලං කරගත්ත හැම දෙයක්ම දුකමයි. ප්‍රේමේමයි ශෝකේ ජාතිත කරන්නේ. ප්‍රේමේමයි ශෝකේ ප්‍රේමතෝ ජාති ශෝකෝ. තණ්හා ජාති ශෝකෝ. ඉතින් මේක තේරුම් ගන්නකොට සාමාන්‍ය කියන මිනිස්සෙක් අවුරුදු 40ත් 60ත් අතර වයසේ වගේ ඒ තමන්ගේම ජීවිත අත්දැකීම හරහා තමයි තේරුම් ගන්නේ මොන සමීකරණේ පාවිච්චි කරත් මොන උපක්‍රමේ පාවිච්චි කරත් අපි මේ ක්‍රියාත්මක වෙන හැම ප්‍රයෝගයක් කරාම අනිවාර්යයෙන්ම දුක කෙලවරයි. නමුත් ඒ කෙලවර වෙන තාක් ව්‍යසන දුක් සංවේගයේ පිණිසම නම් හේතු වෙන්නේ නැහැ. ඒවා වේග බවට පත් වෙනවා. ඒ වේග සමහර වෙලාවට ඒ තමන් ගත්ත ප්‍රයත්න අසාර්ථක වුණාට පස්සේ ඇතිවෙච්ච වේගය නිසා ඒකට අදාළ අනිත් පාර්ශවෙ මරන්න හිතෙන් ඉඳී තිනවා. තමන් සීදීනස ගන්න හිත තිනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයට පැත්තලා මානසික රෝග, කායික රෝග ඇති වෙන්නේ ඉතන මේවා සේරම වේග තමයි. නමුත් මේකට හේතු මුලය තමන් මේ කාමයේ රාගයේ වර්ධනය කිරීම සඳහා අතිරේක ගත ප්‍රයත්න නිසායි දුක මේ තරම් එක්මන තමන්ට ආවේ කියලා වැටහෙනවා කියන්නේ නම් නිවන වගේම වටින එකක්. කියදම පටන් ගන්න තමයි මේක තමයි හැබැයිම වෙනස. මේක උනේ නැත්තම් කොච්චර රාග ප්‍රහාණයට උත්සාහ කරත් හරියන්නේ නැහැ. දෝෂ ප්‍රහාණයට උත්සාහකට හරියන්නේ නැහැ. මෝහ ප්‍රහාණයට හරි උත්සාහකට හරියන්නේ නැහැ. මොකද මේ අනාග දෝෂ මෝහල ආදීනව දැකලා නැහැ. ආදීනව දැක්කා නම් ඇති වෙන්න දැක්කනම් ඒ පුදුලිසින් ආයි කවුරුවක්වත් මේ රාගය, ద్వේෂය, මොහේ ආදීනව කියලා දෙන දඟලන්න ඕනේ නැහැ. ඒක එන්නේ ව්‍යසනයක් කරාමයි. ඒ ව්‍යසනේ ආවට අර කියන විදිහට ඔක්කොමලා ධර්මයටම වැටෙන්නේ නැහැ. මුඟ දෙනෙක් නාස්තික පැත්තට යනවා. තමන් විනාශ කරගනවා, අනුන් විනාශ කරනවා, පරිසරයට දුෂ්‍ය මේ ද්වේෂ කරනවා, සමාජයට ද්වේෂ කරනවා. ඉතාමත්ම සුළු පිටසයි ඒ වගේ දුකක් ආපු වෙලාවක බුදුහම්මෝ කියලා බුදුහම්සෝ සීකරන ධර්මයේ සීකරන සංඝයා සීකරන උගදෙනෙක් කරන්නේ නාස්තික පැත්ත තමයි යන්නේ. ඒක නිසා මේ අපි වගේ පිරිස් මොනවා හරි ඒ වගේ හේතුවක් නිසා අනික් කාටත් වෙච්ච දේවල් තමයි එක අලුත් දෙයක් නැහැ. නමුත් මේ හරහා අපි මේ බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕනේ, රාග ద్వේෂ මෝහ කියන අයින් කරන්න ඕනේ, සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනේ කියලා මේ අතට වැටලා තියෙනවා. නමුත් ඒ ව්‍යසනය දැවෙන තවන පරිලාදාහ දෙන තාක්කල් අපි ඉසගිනි ගත්තකොසේ එහෙම කටයුතු කරාට අර ව්‍යසනේ තුනියේ වෙනවත් එක්කම අපි ආයෙත් කාමයට වැටෙනවා. අපි ආයෙත් රාගයට වැටෙනවා. අපි ආයෙත් අසාධාරණයට වැටෙනවා. අපි ආයෙත් අධර්මයට වැටෙනවා. මොකද අපේ හිතේ තනම චපල නිසා. ඉතින් මේ ඇති වෙච්ච හටගත්ත මේ සංවේගය දිගට එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච ගැම්ම දිගට පවත්නවා කියන එක යෝගාවචර දින ප්‍රධානම අභියෝගය තමයි. නිසා දැවිදි උපසම්පදා වෙච්චි ඕනම කෙනෙකුට මතක් කරනවා මේක ලැබුණේ නෑ, අරක ලැබුණේ නෑ, අර කොන මේ කොන කියලා අපි පැවිදි වුණාට පස්සේ හරියට මේ අයිතිවාසිකම් සඳහා හටන් කරනවා, පහසුකම් සඳහා ඉල්ලා ඉන්නවා. ඉතින් අඬව වැටෙනවා ගන්නවා ඒ හිතේ හැටි. එතකොට මතක් කරනවා ඉස්සෙල්ලාම බුදුහාමුදුරන් අතර සිවුර දීලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඒ තංකාසාවන් දත්වා පබ්බාජේතමන් පන්තේ කියන වෙලාවට උන සද්දා පොඩ්ඩක් සීපත් කරගන්නී. සීල දුක් ගවන් කිරීම සඳහා, රාග ප්‍රහාණය සඳහා, දෝෂ ප්‍රහාණය සඳහා, මෝහ ප්‍රහාණය සඳහා නිබ්බාන සච්ච කරණත්තාය මේ ප්‍රහාණය කිරීමෙන් එහා පැත්ත ලෝකෝත්තර පැත්ත සඳහා ඔය වහන්සේ අතේ තියෙන සිවුර මට දීලා මාව පැවිදි කරන මන ස්වාමීන් වහන්සේ කීපික මතක තිනවා නම් ඔය ඊට පස්සේ ඉල්ලන දේවල් නැත්නම් අර මේ මොහොතේ ඇති වෙච්චi ඒ සංවේගය ලාමක දේවල් වලට තාරින්නේ. යෝග ජීවිතයක වුණාක් Taman එකට පෙළඹිච්ච කාරණාව ඊට පස්සේ ජීවිතේ සිද්ධ නිසා බොහෝ විට තුනි වෙන්න ඉඩ තියෙනවා. තුනි වුණාට පස්සේ ආයශරයක් මේක කටුගයක් මේක කලකිරීමට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට ඒ වගේ සම්මාදිට්ඨිය මේ ඇතිවිචි සංවේගය නිසා ශාසනීය පැත්තට බුද්ධ ධම්ම සංඝ කියන පැත්තට රාග දෝත මොහ ප්‍රහාණී පැත්තට සීල සමාධි ප්‍රඥා පැත්තට වැටුණා නම් හොඳට මතක තියාගන්න ඒ කාගවත් උසි ගැනීමක් සඳහා වෙන්න බෑ, වෙලක් නෑ, කවදාවත් වෙන්නේ නෑ. ඒක තමන්ඬම හොඳට රිදෙන්න වදින්න ඕනේ. වැදුණාට පස්සේ තමයි ඒක වෙන්නේ. ඒ නිසා බුද්ධ ධර්ම කවුරුරි හරවනවා කියලා කියන්නේ අමු විකාරයක්. මේ කාරණාව දන්නේ නැතුව අපි බෞද්ධ කොටියක් පොකුවේ ගහගෙන හිටියට බෞද්ධයි කියලා කියාගත්තට මේ සුප්පටිපන්න ගුණේ නැත්තම් ඒ නිසා හිස් කෝඹයක් තමයි. ඒ නිසා බොල් ජීවිතයක් තමයි. ඒ නිසා හැම වෙලාවෙම මේක උපයන්න ඕනේ. හැම වෙලාවෙම තමන්ගේ සුප්පටිපන්න ගුණේ මතක තියාගන්න මම මේ කරන ක්‍රියාවක් හරහා කරන වචනයක් හරහා එහෙම නැත්නම් හිතන හිතවිලක් හරහා මේ රාග ප්‍රහාණයට, දෝෂ ප්‍රහාණයට, මෝහ ප්‍රහාණයට යාදෙන වැඩද මේ කරන්නේ නැද්ද කියලා බැලුවොත් අපි මේ යෝගාවචර කියන සිංහහම පොරවගෙන ඇතුලේ කොටළු ජීවිත ගත කරනවා. භික්ෂු කියන මේ අරහත් දජේ පෙරවගෙන අනන්ත අප්‍රමාණ රාගේ වඩන, ත්‍විෂේ වඩන, මෝහේ වඩන වැඩ කරනවා. ඉතින් එතකොට ඇති වෙන දෙයට කියන උක්කටලී වෙනවා. අපි කියනවා කලකිරෙනවා කියලා. ගීගී අත ඇසියේ සිවුර අත අරිනවා. මහාන ඒ කියන්නේ හීරලු කියලා කියන්නේ සිවුර අරලා දාන. යෝගාවචරයොත් භාවනා කර කර හිටියට ඉඳපු ගමන් කල්පනාහාර, වචනහාර, ක්‍රියාහාර ආයතර කාම භෝගේ ආශ්‍රය කරනවා. එහෙම නැත්නම් తాවකාලිකව මේක ඉඳලා ආයෙ කිහිල්ල වෙරලා ආයශරයක් ඒ කටයුතු කරනවා. ඉතින් ඒක නිසා නිතරම අපිට මේ රාග ප්‍රහාණ, දෝෂ ප්‍රහාණ, මෝහ ප්‍රහාණ කියන කටයුතු ගන්නවා නම් අපි ඉන්න තැන හෝ ඉරියව්ව හෝ අපි යෝගාවචරවද භික්ෂූන්ද කියන කතාව නෙවෙයි, මේ රාග දෝෂ මෝහ හඳුනා ගැනීම. විශේෂයෙන්ම රාග දෝෂ මෝහයන්ගේ තියෙන ආදීනව හඳුනා ගැනීම. ඉතින් මේකට තමයි සද්ධාව කියලා කියන්නේ. ඉතින් මේකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් හඳුනා ගන්න එක නිතරම කටයුතු කරගෙන කරගෙන යනවනම් එන්නේ තමන්ට ඒ දුරු කිරීමෙන් ලැබෙන ආනිසංස ටික තමන්ටම වැටේ. ඉතින් අපි අර ඉස්සල්ලාම ස්වක්ඛාත ගුණය ගැන කතා කරනකොට මේ ආනන්ද වර්ගයේම මුලින් තිබුණු සූත්‍රයේ චන්නවාද චන්න පරිබ්‍රාජක සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ පරිබ්‍රාජක ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ රාගේ ද්වේෂේ මොහේ ද්වාර ප්‍රහාණයට කටයුතු කරනවා කරපන් කියලා කියනවා. ඔබ වහන්සේලත් කියනවාද? ওই දානදාමතු අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා රාගේ ද්වේෂේ මොහේ ප්‍රහාණය කරන්න කියලා. එතකොට සාමිනාත කුමන ආදීනවයක් දැකලාද ඔබ වහන්සේලා මේ නැත්නම් ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේලා කියන්නේ මේ සාධාරණීකරණය කරන්නේ මේ රාග ද්වේෂ මොහ ප්‍රහාණය. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රාගේ ආදීනව ද්වේෂයේ මොහේ ආදීනව පෙන්වීමට ඒ දක්වන ඉදිරිපත් කරන කරුණු හරි වටිනවා. අපි මේක ඊතර සීපත් කරනවාද කියලා. ඉකදි කියලා කියනවා යම් වෙලාවක රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් හිත මෝදු වෙලා නම් ගෑවිලා නම් ඉහඳ තියලා නම් මුහු වෙලා නම් අනිවාර්ය මේ චිත්තක්ෂණය තමන්ට අහිත පිනිස ව්‍යාබාධ පිනිස හිත වෙනවා. අනිවාර්ය මේ චිත්තක්ෂණේ අනුන්ට අහිත පිනිස ව්‍යාබාධ පිනිස හේතු වෙනවා. දෙපැත්තටම ව්‍යාබාධ පිනිස හේතු වෙනවා. වෙන විදිහට කියනවා නම් රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත මුහුන් ගැනීම නම් අනිවාර්යම කයයි හිතයි දෙක ලෙඩ කරනවා. අනුත් ලෙඩ කරනවා දෙපාර්ශ්වෙම ලෙඩ වෙනවා. ඒ නිසා යම් චිත්තක්ෂණයක රාග ද්වේෂ මෝහ නැත්තම් එක චිත්තක්ෂණයකෝ ඊ අවස්ථාවේදී කායික රෝග මානසික රෝග දුරවන් වෙනවා. තමන්ගේ දුරවන් වෙනවා අනුන්ගේ දුරවන් වෙන දෙකටම නැති වෙනවා. මේ තමයි රාග ද්වේෂ මෝහ ඇති කොට සහ නැති කොට ලැබෙන ආස්වාද ආදීනව. ඒ වගේම සඳහන් කර තියෙනවා රාගය ඇති වෙලාවේදී ක්‍රියාවක් කෙරුවනම් වචනයක් කතා කරානම් හිතවිල්ලක් හිතුවනම් ඒක කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත වලට වැටෙනවා. හිතන්නේ නැහැ අපි එහෙම කාටවත් අහිණියක් කරන ක්‍රියාවක් කරන්න වචනයක් කතා කරන නමුත් අනිවාර්යයෙන් මේකේ ගඳ තියෙනවා. ඒ නිසා යම් චිත්තක්ෂණයක ඒ රාග ද්වේෂ මෝහ නැන්නම් ඒ චිත්තක්ෂණේ වචන ක්‍රියා කරත් නැදත් වචන කතා කළත් නැදත් හිතවත් නැදත් ඒකේ නිකුත් වෙන ඒ සෞඛ්‍ය සම්පන්න තරංග නිසා කවදාකවත් Tamanta anunta බයක් වර්තමාන මොහොතට අනාගතයට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසයා ඒ චිත්තක්ෂණේ ස්වార్థය සලකනවා අනුන්ගේ අර්ථය සලකනවා උඹේ අර්ථයම සලකනවා. මෙන්න මේ කරුණ දැකලායි අපි මේ රාග ద్వේෂ මෝහය ආදීනව දැකලායි අපි ප්‍රහාණය කරන්න කියන එකයි ආනන්ද සාංශ මතක් කරන්නේ. ඒක නිසා මේ භාවනා ජීවිතයට ගත කරලා පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුට මේක නිකන් මූලධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන්. අපි දැනගත්තත් නොදැනගත්තත් අපේ චිත්ත ප්‍රවෘතිය මේ එකකින් කලවම් වෙලා තියෙනවා නම් හොඳක් නැහැ. අනුන්ටත් හොඳක් නැහැ, තමන්ටත් හොඳක් නැහැ. තමන්ගේ ශාරීරික සෞඛ්‍යයත් හොඳ නැහැ, අනුන්ගේ තමන්ගේ මානසික සෞඛ්‍යයත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ. තමන්ට අනිවාර්යයෙන්ම අහිණී පිනිස දුක පිනිස කටයුතු කරනවා. වෙන විදිහකට කියත හැකි රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කලවම් වෙච්ච හිතකින් ඉන්න මිනිහා ඉන්නේ අපායයි. යම් වෙලාවක ඒ රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දුර වෙච්ච හිතක ඉන්න මනුස්සයා ඒකාන්තයෙන්ම මනුස්සත්වයේ ඉක්මවපු තාලයක ජීවත් වෙනවා. උඩ මැරෙන්නම ඕනේ නැහැ. වැඩියෙන් රාග ద్వේෂ මෝහ ඇසුරු කරපු එකනා ඉතින් අර දොර ඇරියට පස්සේ ඉදියට යනවා වගේ කෙලින්ම අපායට තමයි යන්නේ. ඒක අපායන් පුතුජනස අපායන් සකගේ සදිසං කියලා ඔය මේ ධම්මපද අට කතාවේ සඳහන් කරනවා. පුතුජනයට අපාය තමංගේ ගෙදර වගේ කියලා. මොනවා වැඩි විතර කරත් ගෙදර තමයි යන්නේ. දැන් මේ ටෙම්පරරි තාවකාලික නිසන් වලට ඇවිල්ලා ඉන්නවා. මැරිච්ච ගමන් කෙලින්ම අපාය තමයි. ඉදවන් අරේ යනවා දම්බදිව යනවා අරේ අපිටිපස්සේ යනවා මෙයා පිටිපස්සේ යනවා ඒකල සන්තෝෂෙන් ජීවත් වෙනවා මන්නම් හරි කියලා. නමුත් ඉවරුණාට පස්සේ අපාය තමයි. සර්වඥංශය සඳහන් කරනවා මේ මහ පොළොවේ තියෙන වැලි ටික නියපොත්තු උඩට අරගෙන මේ ලෝකේ කොච්චර වැලි කොච්චරද මේ නියපොත්තවල වැඩි කොච්චරද කෝකද වැඩි කියලා. ඉතින් සංඝයාතර කියන අනිවාර්යම ශාංශ මහපොළුවේ තියෙන වැලි වැඩි. ඒ වගේ කියන මිනිස්සෙයිනේ මිනිස්සෙක් මැරෙන නැවත මිනිස් ලෝකෙට එන්නේ මෙන්න මේ නියපිටට ගත්ත වැලි ටික වගේ තමයි. අනික සියලු දෙනා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒ මොකද ඒ තරම්ම චිත්තක්ෂණ රාශියක් මේ රාගෙන් ද්වේෂයෙන් මොහයෙන් ගැලතිලයි තියෙන්නේ. රාගෙන් ද්වේෂයෙන් මොහයෙන් මුහුන් ගැනිලා දූෂිත වෙලා ආසාදනේ වෙලා ඉතින් ඒක තමයි විනිශ්චය කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ වාගේ අනිවාර්යම කෙලසිලා ගමන් කරන මේ ප්‍රවාහය මේ විඥාන ස්රෝතය එක්ක චිත්තක්ෂණයකට හරි රාගයෙන් තොර කරන්න පුළුවන් වෙයි කියලා සර්වචනාසේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා කවුරුවක්වත් හිතුවේ නැහැ. අද වුණත් සම්මන්ත්‍රණ තියෙන කොට අහලා තියෙනවා බටහිර ලෝකයේ වෛද්‍යවරු හෝ බටහිර මානසික වෛද්‍යවරුකට හිතන්න පුළුවන්ද කියලා අංග සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්න මිනිස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ හම්බ කරන්නේ ලෙඩ වෙච්චුන් හරහා මානසික ලෙඩ වෙච්චුන් හරහා මානසික රෝගීන් හම්බ කරන්නේ ඉති හරි මානව දයාවකින් කතා කරනවා බුදුන් මේ නිකන් දැන් මේ නිවන් දකින්න මට්ටමේ. නමුත් මේ අමාරු වෙච්ච එක ඌර කනවා මිස මොකද්ද බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ නැත්තම් බටහිර මානසික විද්‍යාව දින ආදර්ශවත් පුරුෂයා. කිසිම හීනකින් හිතන්න බෑ. හිතන්නෙත් නෑ. හිතන්නේ ඒගොල්ලන්ගේ ඒ ශිල්පයේම නෑ ඒ පැත්ත. සර්වඥාන්සේ සඳහන් කළා කියනවා යම් චිත්තක්ෂණයට හෝ මේ ලෝකේ කෙනෙක් නිරෝගී කියලා හිතනවා නම් පිස්සෙක් කර වෙන මොකද්ද කියලා. ඒ ධර්මතම හිත රාගෙන් ද්වේෂයෙන් කැළඳිලා තියෙන ඉතින් අත් ව්‍යාබාද පර ව්‍යාබාද තමයි. ඒ කායවත් දෝෂයක් නෙවෙයි. හැබැයි සර්වඥාන්සේ එහෙව් මේ මනුස්ස හිත සම්පූර්ණ මේ විනිවිදට දැකලා මානව හිත දැකලා උන්වහන්සේ අංග සම්පූර්ණ පිරිච්ච සුපටිපන්න භාවයේ කියලා පැමිණිච්ච රහතන් වහන්සේගේ ආදර්ශයක් පරමාදර්ශයක් ඉස්සර කරනයි කටයුතු කරන්නේ කියන්නේ මරණයෙන් එහා පැත්තේ නෙමෙයි මෙහා පැත්තේ වල මේක තමයි අරුවචනදීන් විප්ලවීය දර්ශනය. ඒ තරම් කෙලෙසිච්ච මේ රාගයෙන් කෙලෙසිච්ච ద్వේෂයෙන් කෙලෙසිච්ච මෝහයෙන් කෙලෙසිච්ච කිල කෝටි ගණක් මිනිස්සු හිටියත් ඒක පැහැදිලිවම ප්‍රකාශ කළ තිබ්බා. එකම එකෙක්වත් මේකේ චිත්තක්ෂණයකටවත් නිරෝගීකමක් නැහැ කියලා. ඒකල වෙලයි ප්‍රකාශ කරන්නේ එහෙව් උඹට නිරෝගී වෙන්න පාර මම කියන්නයි මේ හදාන්නේ. කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගී වෙන ක්‍රමය කියන්නේ හදන්නේ රාගේ, ద్వේෂයේ, මෝහයේ මෙච්චර කෙලෙසිච්ච දෙයක ඒ රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර ජීවිතයක් ගත කරන්න පුළුවන් එහෙම පරමාදර්ශයක් දේවත්වේ නැහැ, බ්‍රහ්මත්වේ නැහැ. මනුෂ්‍යත්වයේමයි තියෙන්නේ මේ ජීවිතයේමයි මරණයට මෙපිට කියලා ඒ පූර්ණ ආදර්ශය කියනලා දෙන්න තමයි සර්වඥාන්සේ එච්චර රෝගෙ වෙච්චි ලෙඩ වෙච්චි ලෝකෙට මේ බණ කියලා කියන්නේ. ඉතින් ඒ බුදුහාමුදුරු ඇති කරගත්තේ විශ්වාසය මේ භාවනා කරන කෙනෙක් නැත්නම් සත්‍ය පිහිටවන්න ඉස්සරලා තමයි තිබුණ මානසිකත්වයක් දැන් සත්‍ය හඳුනාගත්තට පස්සේ තමන්ගේ තියෙන මානසිකත්වෙ මේ රාගේ හරා, ద్వේෂේ හරා, මෝහේ හරා තමන් ඉස්සරහට යනවද පස්සට යනවද කියලා බලා ගන්නවා කියන එක සතිය වඩද්දි වුණා තමයි. මේක තමයි සැකේ කියලා කියන්නේ. මේක තමයි සද්ධාව නැතිකම කියලා කියන්නේ. මේක තමයි කුසල ඡන්දේ නැහැ කියලා කියන්නේ. මේක තමයි අදිමොක්කේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරමින් නමුත් සතිය වඩමින් නමුත් ඉදිරියට යමින් නමුත් තමන්ට තමන් සද්ධාව බිඳගන්නේ තමන්ට තමන් සැක ඇති කරගන්න තමන්ට තමන් කුසල ඡන්දේ නැති කරගන්න තමන්ගේ පෙරදක්ම නැති විශාල පිරිසක් ඉන්නවා. හරීම අහිංසකයි, හරීම අසරණයි, හරීම අනාතයි. ඒ මොකද සංසාර දිගට ගිනාපු කෙලෙස් වලින් කුණු වෙච්ච පරිකල්පනාවන් සහිත ඒ කෙනාට කවදාකවත් රාගයෙන්තර චිත්තක්ෂණයක් පවතින්න පුළුවන් කියලා හිතන්න. ඒ සඳහා මැරිලා ඒ සඳහා දැන් ඔක්කොම මේ අමතක කළවිලා අබිනිෂ්ක්‍මණය කළවිලා භාවනාවක් කරනවා. සතියත් වඩන. සමහර වෙලාවට කුටි කුටි චිත්තක්ෂණ මේ රාගෙන් ද්වේෂයෙන් මොහෙම ගත කරනවා. නමුත් අන්ධකාර මනුස්ස අන්ධ මනුස්සයෙකුට පයට හැප්පිච්ච මණිකක් වගේ තේරෙන්නේ නැහැ මේ රාගේ සහිත හිත කොහොමද රාගේ රහිත හිත කොහොමද කියලා. ඉතින් ඒකලත් ධ්‍යාන දැන් මම යන පාර හරියද? ඒ කියන්නේ අර පිරිසිදු හිතට ආයේ රාගයක් ආයේ සැකයක් ගෙනත් දාගන්න. ඉතින් ඒ නිසා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වගේ මේ සූත්‍රය අපි නැවත නැවතත් අහනවා. නැවත නැවතත් මේ පැත්ත මේ පැත්ත තමයි මේ බලන්න ඕනේ. බලලා 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 ඒ තමන් මේ වෙනකොටත් යම් කිසි සංවේගයක් නිසා මේ උත්තරීතර මාර්ගයටපත් උනාපත් වෙලා සාමාන්‍ය දාන දිල නතර කරන්නේ නැහැ. ඒ මදිවට දාන සීල දෙකම කරනවා. දාන සීල දෙකම කරලා නතර කරන්නේත් නැහැ. ජී ප්‍රතිපදාවක් වශයෙන් දාන සීල භාවනාවක් කරනවා. එහෙම නැත්නම් යෝගාවචර පැත්තෙන් බලනකොට සීල සමාධි ප්‍රත්‍යක් වඩනවා. මේ කියන්නේ පුංචි වාසනාවක් නේ. භාවනා කරන්න හිතනවා, භාවනා කරනවා, භාවනා කිරීම සඳහා මේ සුදුරෙද්දක් කරේ දාගෙන පෙනී හිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා, භාවනා කරන්නන් අතර ඉන්නවා කියලා කියන්නේ පුදුමාකාර මෙවට කියන්නේ සම්පatti කියලා වාසනා කියන වචනේ පාවිච්චි කරන්නේ දැන් සම්පatti කියලා. නමුත් භාවනා කරන මන් දකින්න මට මූණ දිහා පෙන්නේ හින ගහච්ච සෝම් පිටිනවා. බීල විසි කරපු කුරුම්බ කොම්බ වගේ. ගණ්ඩ දෙයක් නෑ. හැම වෙලාවෙම තමන් ගැන තව තක්සේරු කරනවා, අනුන්ට තව තක්සේරු කරනවා, ඒකෝ යන වේගෙමදි කියලා කියනවා. නානා ප්‍රකාර විදියට ඒ සැකව නිසා, එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාවේ මලකට කාච්ච ගතිය නිසා, කුසල ඡන්දේ නැති නිසා, අනේ මේ ලස්සන සුන්දර භවනා ජීවිතේ කවදාකවත් හොඳක් දකින්නේ නෑ. බලන්නෙම කියන්නෙම මම මේ වියදම් කරපු යට කරපු සල්ලි වලට හම්බෙලා තිනවනේ. බිස්නස් එක පාඩු. නිකන් මේ කලවැද්දවක් බැරුවා වූ වැලගෙඩියක් වගේ මූණ. තියාගෙන මුළු යෝග ජීවිතේම චරුචුරු ගාගෙන අඬාව ගාගෙන මේ ලස්සනට සටන් කරමින් ඉන්න ගමන් තමයි මේක කරන්නේ. ඉතින් එතකොට මේක සාසනික ප්‍රශ්නයක්නේ. සුපටිපන්න වෙලක් ඔක්කොම නෙවෙයි වෙලා තියේදී කවදාකවත් ඒකේ ගුණයක් දකින්නේ නැහැ. හරියට තරන්නේ නැහැ, මෙයාට තරන්නේ නැහැ කියලා මේ කරන ගැතිය නිසා අපි නැවත නැවතත් මේක සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කර කර ඒකේ මේ බොරුවට කුඹල දක්වන්න, උව දක්වන්න හදනව නෙවෙයි. මේ භාවනා කරන කෙනාම, සුපටිපන්න කෙනාම ඒක ගැන දැනගන්නව මිසක අල්ලපු ගෙදර දැනගෙන ඉති වැඩක් නැහැ. අල්ලපු ගෙදින් අහලා එයා හොඳයි කිව්වා නරකයි කිව්වත් ඒක ඉති වැඩකුත් නැහැ. ඒක Tamanටම වැටෙන්න ඕනේ. මේ වෙනකොට ඒ සඳහා කරපු කැපකිරීම. ඒ සඳහා ඒ වගේම රාගයේ, ద్వේෂයේ, මෝහයේ කොච්චරක් ආදීනව දැකලා තියෙනවද කියන එක. නමුත් ඒ ජීවිතය අපිට කොච්චරද වැරදි වෙන්නේ? තාමත් රාගයේනවා, තාමත් ద్వේෂයේනවා, තාමත් මෝහයේනවා. අඩු ගන්න මේක අයින් කළ යුත්තක් බවවත් දන්නවනේ. ඒ නිසා තමන් ගැනම තමන් ඒ සඳහා හැකි සංඥාව ඇති කරගෙන ඉදිරිය බලන ගතිය නැත්තම් යෝග ජීවිතේ නම් කටු කොහලක්. දෙගිඩිය පැංගිර පිටින් කන්නවා. හරිම ඇඹුලයි. ඒ නිසා සර්වඥා වහන්සේ ඔය කරණීය මෙත්ත සූත්‍රය කියලා අපි කොට කියනවා කරණීයං අත්ත කුසල කියන වචනේ ඇත්ත වචනේ. මෙත්ත සූත්‍රයක් ඇහි නෑ. කරණීයං අත්ත කුසලේ. තමන්ට අත්ත කුසලේ කරන්න ආ වූ යන්තන්තන් ධම්මදං අපි සමිච්ච යම් වූ සාන්තපදයක් අපේක්ෂාවෙන් තමන්ට අත්ත කුසලේ කරන්න ආ වූ කිනාට සක්කෝ ගුණේ තියෙනවා. චක්කෝ කියන්නේ හැකි සංඥාව තියෙනවා. ඒ හැකි සංඥාව නැති වෙන එක තමයි සංවේගයේ එනකොටම නම් විශාල හැකි සංඥාවක් වෙනවා. දැන් නිවන් දකින්නෝ, දැන් සෝවාන් වෙනවා, දැන් ධ්‍යාන ලබන්න ඕනේ කියලා. නමුත් ටික වේලාවක් යනකොට ඒක හැලෙන නිසා මේ හැකි සංඥාව පවත්වාගෙන යෑම සඳහා මේ ආජීව ශාวก සූත්‍ර වගේ දේවල් අපිට නැවත නැවත අලුත් කිරීමක් කරනවා. එතන යෝග ජීවිතයේ කාරණා 14ක් කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන ඉස්සල්ලාම තියෙන්නේ මේක හැකි කියන සංඥාව. ඒ සක්ක කියන සක්කෝ කියන ගුණේට සක්කෝ කියන හැකි කියලා සිංහල වචනය. ඔගේ ධම්මනිසංති හාමුදුර මේ නිසන්වණේ ඇති කරපු හාමුදුර තමයි හැකි සංඥාව කියන වචනේ මේ පද දෙක එකතු කිරුවේ. ඒකල නිසන්වණේ හැමදාම තියෙන කතාවක් තමයි හැකි සංඥාව. කළ හැකි කියන ඉතින් 1967 වෙනකොට මේ ආත්ම ජීව නිවන් දකින්න ඕන කියලා පරමාර්ථයක් ඉස්සරහට ගන්නවා කිව්වහම මොන්න තරම් දුෂ්කරද කියලා අදත් තමයි. අද නිසන්වන්නේ ඇතුළේ තමයි. ඒ තරමටම ක්‍රියාත්මක වෙන බලවේග දිහා බලනකොට මේක දුර්වල කරන වැඩ පිළිවෙල තියෙන එක කාගේවත් දෝෂයක් නෙවෙයි. ඒ තරම්ම රාගේ, ඒ තරම්ම ද්වේෂේ, ඒ තරම්ම මොහේ කැළතිලා ගැළතිලා තියෙන මේ හිතට හැකි සංඥාවේ ඉන්නේ නැහැ. හැකි සංඥාව නැති එක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් කෙලෙස් බැරි වුණාට පස්සේ ඒ යුදට ගිය කට්ටියම වුණත්, සෙබළු වුණත් Tamanට මිත්‍රපාක්ෂිකයන්ට මේ වැඩ කරන්නේ ශත්‍රුපාක්ෂිකයන් වෙන්න ඉතිතියි. ඒසයි නැවත සුද්ධ කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා මේ හැකි සංඥාව ඉතාමත්ම අවශ්‍යයි. මම කියන්නේ මේක නැතිකොට තමයි චරුචුරු කියන්නේ. හැකි සංඥාව නැති වෙලා ආඩදින් චරුචුරු තමයි. ඒ කියේ චරුචුරු ගන්න පටන් අරගත්තාම අති කොන ගඳ ගන්න. අහගෙන ඉන්න මනසයාගේ ඒ තියෙන ධෛර්ය කැඩලා යනවා. මේක තමයි කෙලෙස් වල හැටි. ඔච්චර පිසුද්ධයක් වුණත් කෙලසන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමයි සාකච්ඡා කරලා බලන්න ඕනේ. මේ කාමයාගේ කාම ගුණ ආදීනව දන්නවද? ඒ වගේ දැනගැනීමේදී ඒක දුරු කිරීමට සුකුමත්ද කරන්නේ කියලා. එතකොට මේ ਸਰවචනාංශී සාමාන්‍ය මුළු සංසාරයටම බැම්ම නැත්නම් දුකට හේතුව පෙන්නකොට පෙන්නේ යායන්තන්නා පොනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්වත්‍රා විනන්දිදී සියයතිතං කාමතන්නා භවතන්නා විභවතන්නා. යම් මේ තණ්හාවක් වෙනවනම් යා යම් තණ්හා පොනෝ භවිකා එක දිගින් දිගට තණ්හාව ඇති කිරීම සඳහා ඒ ගැම්ම කඩා ගැනීම ගැම්ම ඇති කිරීම සඳහා මේකට කියනවා භවනෙත්‍ය කියලා. භවනෙත්‍ය ඇති කිරීම තණ්හාවේ හැටිපත්. ඒක හැත් බැඳි බැඳි යනවා. පොනෝ භවිකා නැවත නැවිත ඇති කරන එක මැරිලා උපදින එක නෙවෙයි මේ කතා කරන්නේ. තණ්හාව ඇති කිනා තව තවත් තණ්හාව ඇති කිරීමට පිළිකාවක් ඇතිචි උනාට පස්සේ පිළිකාව වැවෙන ගතියක් තියෙනවා. අපි මුළු දුන රෝගේ කියලා කියන්නේ. ඒ වගේ තණ්හාව ඇති වුණාට පස්සේ ඒක වවාගෙන කරනවා. පොනෝ භවිකා නන්දි රාග සහගතා නිතරම නන්දියක් ඇති කරනවා, රාගයක් ඇති කරනවා. ඒකලා ඒ පුද්ගලයාගේ තියෙන අර ආත්මවාදය නිසා ඒ නන්දිය පිණිස රාගයේ වෙනස දෙන දේවල් දුව ආදරුවන් අම්මලා තාත්තලා වස්තු භෝග ඔක්කොම ලං කරගන්න. අයජීසුලියක් කරගෙනට අහල පහචින කුණු රොඩු සේරම ඇඳගෙන ගාදින්නේ. ඕක තමයි නන්දිය රාගේ මේ තණ්හාවේ හැටි. ඒක කරගෙන වේගෙ වැඩි වෙනකොට අහල පහචින සේරම අදිනවා. සද්දයක් උත් නගනවා පොළොවේ යට පාතාලයක් හරිනවා. එනිසා යායන් තණ්හා ඕනෝ භවිකා නන්දි රාග සාගත තත්‍ර තත්‍රාපි නන්දේ මොන කුණු කන්දලේ තිබ්බත් අල්ලගන්න. බැල්ලියගේ බඩේ ඉපදුනොත් බලුකම් බදාගන්න. මිනිසෙකි අම්මගේ බඩේ ඉපදුනොත් මනසකම් බදාගන්න. යක්ෂා හිටියොත් යක්ෂකම් බදාගන්න. ඒකලිවල ඒ ළඟ තියෙන දේවල් මේ රැක ගන්නයි අයිතිවාසිකම් කියන්නේ මේ මගේ කියා ගන්නයි පුදුමාකාර රණ්ඩුවක් කරනවා. මේ හරියට කබරයා බලුකුණකට බලුකුණක් දිනා ගැනීම සටන් කරනවා. බල්ලෙක් අසුචි පිටකට හටන් කරනා වගේ ඒ දේ ගඳ ගන්න දෙයක් උනට කමන්නේ ළඟ තියෙන කොයි එක හරි පතා ගන්න එක තමයි. මේක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් බැලුව බැලමට මූණ දාලා හටන් කරනව නෙමෙයි බලමුළු තුනක් මාර්ගෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ කාම තණ්හාව තමයි සාමාන්‍ය පෘථග්ජනයාට තියෙන ප්‍රධානම ඍජු සටන. ඍජු බලමුළුව සටන් කරන්නේ මේ කාම තණ්හාවෙත් සාමාන්‍ය බෞද්ධ වුණත් අහලා ඉතිෙන් ඉඳී තියෙනවා වස්තු කාම කිලේශ කාම කියලා දෙකක් තියෙනවා. අපි බැඳෙනකොට වස්තු කාම කියලා එකක් තියෙනවා කිලේශ කාම කියලා තියෙනවා. යම් දෙයකින් කාමය නන්දිය රාගය කිච්ච භාවය ඇති කරනවා නම් එවැනි වස්තු වලට කියනවා වස්තු කාමය කියලා. ඒක පෙන්වන්නේ හොඳ රූප, හොඳ ශබ්ද, හොඳ ගන්ධ, හොඳ රස, හොඳ ස්පර්ශ, දරුවන්, වස්තු, පරිභෝග, හිලුවන්, බල්ලන්, ආරක්, ඊදන් මේ සියල්ලම කියන වස්තු කියලා. කාම වස්තු කියලා කියනකොට කියන එකට ඇති වෙන ඒ වස්තු අතර ඇති වෙන කාමෙට වස්තු කාමය කියලාත් කියනවා. ඊට පස්සේ මේ මොනවා ඉන්නකම් ධාර්මිකව අධාර්මිකව ඒ දේවල් ළඟ තියාගෙන ලොකු කරගෙන බදාගෙන ඒකෙම ඉඳ දඟලන ප්‍රයත්න නිසා තමයි මේ මාසේ කවදාකවත් ලෝකේ සාධාරණව බලන්න බෑ. පේන්නේම අර Taman හදාගත්තට පටු තීරුව හරහාමයි. නමුත් ඇත්තටම අපිව සංසාරයට බඳින්නේ වස්තු කාම නිසා නෙවෙයි කෙලෙස කාම නිසා. කෙලෙස කාම කියල කියන්නේ මේ වස්තුන් කෙරෙහි හැම වස්තුවම දිහා සමහර වස්තු වලට අපි ඇදිලා යන ගතියක් ඒක ගිය ආත්මෙන් ගෙන අපිරා. ඉතින් ඒකට අදාළ වස්තු ලැබුණාට පස්සේ ඒක පුදුමාකාර යකඩේට කාන්දම ඇල්ලුවා වගේ ඒ වස්තුවට ඇදුනට පස්සේ මේ මිනිසයා අසරණයි අනාතයි ඒකේ දාස භාවයටපත් වෙනවා. ඒ නිසා මේ ක්ලේශකාම වස්තුකාම දෙකෙන් අන්ධ බාල පෘථග්ජනයා මේ වස්තුකාමයේ දුරු කිරීමේ තමයි දන් දෙන්නේ. නමුත් ක්ලේශකාමයට කවදාවත් හානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක ලද්දාපටම තිබුණු තාටම කියනවා. කොච්චර වස්තුකාම වස්තු දන් දුන්නත් වස්තුකාමයේ දුරු කරත් ක්ලේශකාමයට තට්ටුවක්වත් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා විශේෂයෙන්ම මේ දන් දෙන වෙලාවේදී යම් ආකාරයක මේ තණ්හා මාන දිට්ඨි සහිතව දන් දෙනවා නම් දන් දීම නිසා කෙලෙස් උත්පත්ති කරගන්න ඉඩ තියෙනවා. අරයා දන් දෙන්නේ මම දන් දෙනවා. මගේ දාන බාර ගන්න එක සිල්වන්ත නැහැ. එහෙම නැත්නම් ඒ දාන වස්තුවට මේ දේවල් කරනවා. ආදි වශයෙන් ඒ යුවතිගේ අනවාරේ මර ඇතුලේ තියෙන කෙලෙසකාමේ නිසා වස්තුකාම දුරුවන් කරත් කොච්චර දෝ අර නිරුපද්‍රිතව කෙලෙසකාම දුරු. ඉතින් නමුත් අර වස්තුකාමයේ හෝ දුරු කිරීමට කටයුතු කරන එක නොකර ඉන්නවට වැඩිය හොඳයි. කුසි කොටිම කියන හොරකම් කරනවට වැඩිය හොඳයි. වස්තුකාම දීලා දාන දාණය වස්තුකාම එහෙම නැත්තම් කරන්නේ හොරකම් කරන එකමයි. කීසා දාණය හොඳයි හොරකමට වැඩි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ දාණය සින්න අපි පාවිච්චි කරන්නේ දස දාන වස්තු. රසීරම වස්තු කමිට වැඩි. මේක පුංචි මොන්ටිසෝරි පන්ති අභ්‍යාසයක් විතරයි. ඒක දීලා දානකොට තමන්ට ක්ලේශ කාමයන් සම්බන්ධව. මේ රාග, ද්වේෂ, මෝහ කියන ක්ලේශ සම්බන්ධව වෙනදී බලුවොත් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. නන්දුන කෙනාගේ කෙලෙසකම අඩු වෙනවාමයි කියලා එහෙම මේ සහතිකයක් නැහැ. දැන් නුදුන්නයි කියලා කෙලෙසකම වැඩි කියලා කියන්නත් බෑ. දැන් දෙනවයි කියලා කෙලෙසකම අඩු නැයි කියන්නත් බෑ. කෙලෙසේ තියෙන. ඒක නිසා සරුවත්තන් අංශ සඳහන් කර තිනවා යානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස සේතු මේ ලෝකයේ විචිත්‍ර වස්තු කොච්චර තිබුණත් කියන්නේ ආසකරන්නේ වස්තුකාමයට ගැළපෙන විචිත්‍ර වස්තු කොච්චර තිබ්බත් පුරුෂයා සංසාරයට බඳින්නේ ආයති සංකල්ප වලට ඇති කැමැත්ත නිසා තමන්ගේ රුචි අරුචිකම් නිසා ඒ රුචි අරුචිකම් අනුව තමයි ලෝකේ තියෙන දේවල් අපි සමහරක් මගේ කියනවා සමහරක් නෑ කියනවා සමහරක් රුචි කියනවා සමහර රුචි නෑයි කියලා කියනවා ඒ වස්තු අපි දඩමීම කරගත්තට අපි අර ගිනාපු රුචි අරුචිකම් ටික නම් ඉරුපද්ධිතු දා නිර්පද්ධිතව ලෝකෙ දිගටම තියෙනවා සංකප්ප රාගෝ පිසස්ස සෙට්ටු මේ සංකල්ප තමන්ගේ රුචි අරුචිකම් ටික තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ තමන්ගේ ඇබ්බැහි මේක වෙනස් නොකර ඔර බාහිර වස්තු කොච්චර දුන්නා ඒ මනුෂයා ඒ ආභ්‍යන්තරයටම යන්න වෙන්නේ ඒ නිසා අතෙත් දීරෝ විනීති චන්දා ඒ දීර පුරුෂයා වස්තුකාම කෙලෙසකාම දෙකම දන්න කෙනා වස්තුකාමයෙන් පොඩ්ඩක් පෙරහුරුවක් කරලා වස්තුකාම දීලා දාලා ඊට පස්සේ ක්ලේශකාමයේ සඳහා ඇති කාම ඡන්දය දුරු කිරීම සඳහා කටයුතු කරනවා නම් එහෙම කෙනාට කියනවා මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. දසදාන වස්තු දුන්න පමණින්ම ඒ කුසල ඡන්දය කාම ඡන්දය දුරු වෙන්නේ නැහැ. තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත ධීරෝ විනේති චන්දා ලෝකයේ විචිත්‍ර ගතිය එහෙම තිබිච්චාවයි ඒ වස්තු මම දුන්නා වෙන්න පුළුවන් මට ලැබුණා වෙන්න පුළුවන් මම සුඛෝපභෝගී වස්තු වට කරගෙන ඉන්න පුළුවන් එහෙම නැත්නම් බොහෝමත්ම මේ සරල ජීවිතයක් ගත කරමින් ඉන්න පුළුවන් ඒකෙන් කිසි චත්මේ මනුෂයා කාමයේ තීන කෙනෙක්ද නැති කෙනෙක්ද අඩු වෙන කෙනෙක්ද නැති වෙන කෙනෙක් කියන්න බෑ ඒ බව දන්නා වූ ශ්‍රේෂ්ඨ පුරුෂයා ඒ කාම ඡන්දය දුරු කිරීම සඳහා පුළුවන් තරම් කටයුතු කරනවා ඒක අර දාණයෙන්ම හෝ මසුරුකමෙන් මනින්න බෑ ඉතින් මේ නිසා දන් දෙන ඇත්තෝ ඒ දාණය කඩ උස්සගෙන ගියාට පස්සේ ඒ බණ කියන හාමුදුරුවෝ මෙයන්ට කියලා ආවෝ හොඳ හොඳ බබා හොඳට දාණයක් දුන්නා හරි ශෝක් කියලා 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 කියන්න ඕනේ. හැබැයි තාම නයාප් මුබය ඇතුළේ. ඔය කෙරුවේ මේ වස්තුකාම සම්බන්ධයෙන් තමයි. ඒකත් හොරකම් කරනට වැඩිය බොහොම හොඳයි. හැබැයි මේක ඇතුළේ ඉන්න නයා ගැන අල්ලන්න නම් ක්ලේශකාම කියලා જાතියක් තියෙනවා. ඒ ක්ලේශකාම පිළිබඳව ලාවට හරි. ද වැඩේට අත තිබ්බා කියන්න හරි. දාණෙන් නම් කරන්න අමාරුයි. පළවෙනියෙන් මේකට බහිනේ සීලෙන් තමයි. දානේ කියන එක ඉස්සර කාලේ හැදිරෙ කියනනම් පහල බාලාංශේ. පහල බාලාංශේ ඉඳලා තමයි පළවෙනි ශ්‍රේණියට සමත් වෙන්න ඕන. දැන් නම් තියෙන ඊට කලින් මොන්ටිසෝරි තියෙනවා, ප්‍රී ස්කූල් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. කෙසේ නමුත් එකකින්වත් නම්බුකාර සාහිත්‍යයක් ලැබෙන්නේ නැහැ. පළවෙනි පන්තියේ ගියා කියලා තමයි ඒක පළවෙනි පන්තියේ දාලා සුසුකම් තමයි. ඒ නිසා මේ වස්තුකාම ගෙවම් කරන එක හොඳයි. නමුත් එතකොට මේ වස්තුකාම පරිභෝග කරන සංඝයා ඒක බාර ගන්න කෙනෙකු යුතුයකමක් තියෙනවා. මේක කෙලේශකාම කියලා යට වැඩ කරන එකක් තියෙනවා. ඒකට මේ දාණයෙන් නැත්නම් දාණය කියන බෙහෙතෙන් කෙලේශකාම කියන රෝගේ දුරු කරන්න බෑ. ඒ සඳහා පළවෙනියෙන්ම රෝග ලක්ෂණ හෙල්ලුම් කරන්න පටන් අරගන්නේ සීලෙන් තමයි. ඒක නිසා දානයත් දානේ දීලා 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 පුරුදු කරලා 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 එයාට නිකන් සාමාන්‍ය කටේ වචනෙන් කියනවා දන් දෙනකොට සිල්වන්ත ඉඳගෙන සිල්වතෙකුට දන් දෙන්නේ කියලා. එතකොට ඒ මනුස්සයා නිකන් තේරෙන පටන් ගන්න මේක දීන මොනවද උන තාරතිරමගයක් තියෙනවා කියලා. නමුත් මේ සීලය කියලා කියන්නේම දානය කියලා කියන්නේ කලයුත්ත කිරීමක් වශයෙන් නැති බැරි කෙනෙකුට ඉතිසුව සලකලා දෙන එක. සීලය කියලා කියන්නේ නොකලයුතු නොපනත්කම් නොකර සිටීම. දානය කිලේශකාමයට අත තිබ්බට සීලෙ කෙලින්ම අත තියන්නේ දානේ වස්තුකාමයට අත තිබ්බට සීලෙ කෙලින්ම අත තියන්නේ කිලේශකාමයට. තාම බරපතල විදිහට අපි ශික්ෂණයට සම්බන්ධ වෙනවා සීල ශික්ෂාවට. හැබැයි දානයකට තරම් සත්‍ය පහකත් වියදයි යන්නේ. කොහෙවත් යන්න ඕන කමකුත් නැහැ. දෙපා දෙවෙනි පාර්ශ්වයක් අවශ්‍යත් නැහැ. අන්න පුදුමාකාර කුසලයක් සිද්ධ වෙනවා. නමුත් ලෝකේදී ආ බලනකොට බෞද්ධ ලෝකේදී ආ බලනකොට 100න් කී දෙනෙක් මේ නොමිලේ ලබාගත හැකි සීලයක් අරසා කිරීමෙන් අප්‍රමේය වූ අප්‍රමාණ වූ කුසල් භාගයක් සිද්ධ වෙනවා. දන් දෙනකොට හාමුදුරුවෝ මෙච්චර ගාණ රුපියල් වලින් මෙච්චර ගාණයි බුරියානිද දුන්නේ ඉදියාපන්ද දුන්නේ කී කියා නම් කියන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රමාණ කළ හැකි සීලය උද්‍රජාන සඳහන් කරන අප්පමේයයි මහා පරිමාණයි. නමුත් හොඳට බලන්න දානයකට යන්න කිව්වොත් අපි කී දෙනෙක් නැගිටලා සම්මාදම් වෙන්න කැමති වෙයි? සීලයක් රකින්න පටන් අරගත්තොත් කී දෙනෙක් මොන තරම් කාරණා ඉදිරිපත් කරනවද ඒක නොකරන. මේකට තමයි කෙලස් කියන්නේ. කවුරුවක්වත් නැහැ මේකට බාධා කරන්න. මේකට සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. කොහෙත් යන්න ඕන කමකුත් නැහැ. එකයි කරන්න තියෙන්නේ අනේ මගේ මේ ජීවිතේ, මගේ මේ ආත්මෙන්, මගේ වචනෙන්, මගේ ක්‍රියාවෙන්, මගේ හිතෙන් කාටවත් බයක් නොවේවා. මරණ බයක් නොවේවා, සතුන් මැරීමෙන් දුර වෙනවා. හොරකම් බයක් නොවේවා, හොරකම් කිරීම අතාරින්න. කාමිත්‍යාචාරණ සහ කාමවස්තු අයිතිකාරින්ට බයක් නැහැ. මගේ මම කාම මිත්‍යාචාරයට යන්නේ නැහැ. බොරුව කීලං හිස් වචන පරස වචන නැහැ. ඒක නිසා යම්ම වෙලාවක ඒ ස්ථානික ඉඳු මිනිස්සෙක් සීලයට ගොඩ වෙනකොට රාග ප්‍රහාණිය, දෝෂ ප්‍රහාණිය, මෝහ ප්‍රමාණිය බරපතල විදියෙ උසස් වීමක් ලැබෙනවා. නමුත් සාමාන්‍ය බෞද්ධ අතර මේක කියන්න ගියොත් ඕනම කෙනෙක් කියන්නේ සීල් රකින්නක පෞද්ගලිකව ආත්මార్థකාමී වැඩක්. දානය කියලා කියන්නේ පරාර්ථය සලකලා කරන දෙයක්. නිසා දානය කරන විශාල පුළුල් මනසක් ඇති කෙනෙක් ආත්මාර්ථය එක්කනා ඔය පැත්තකට දාලා තප්පිට අතක් තියන සුදුරෙක් තම පොරවන පැත්තකට බලාගෙන ඉන්නවා. ඒ අයගේ වැඩක් කරගන්න කන. දානය එහෙමද? බොහෝම වටිනවයි කියලා අනේ ඉතින් දෙයයන් පිළිදෙද්දී සාමුදුරුවෝ ඔය ටිකම කියන. පීකීලි වෙලයි කිචින මේ ඉල්ලුම සැපෙම නීති නැත්තම් පන්සල් කරන්නත් බෑ. ඒක නිසා ඉතින් දායකයන්ට එහෙම විත සන්තෝෂයෙන් විදියට පන් ටිකක් කියන්න ඕනේ කියලා. කියන්න නම් ඕනේ. ඒක නම් ඇත්ත තමයි. බුදුහාමුදුරුවෝ දාන කතා කරේ කියන්නේ. ඔව් තටුවචාරින් වහන්සේලා නිකන් මේකට ඉඟියක් දෙනවා. සෙනසිත කියලා කියනවා මේ ධනති මනසකට බණක් කියනකොට දාන කතා, සීල කතා, සංඝ කතා, කාමණං ආදීනෝ, ඕකාර සංකලේස, සාමුක්ඛංශික දේශනා කියලා පිළිවෙලට කියන්නේ. ඉස්සල්ලාම දාන කතාව කියන්නම කියලා තියෙනවා. ඒක බොහොමත්ම විචිත්‍රයි. ඒක අටුවාචාර්ය මහන්සිය පෙන්නන්නේ දාන කතාව ඇතෙකුට අන්දනවා වගේ කියලා. ඇතාට ඇති වෙන්න අන්දන්න පුළුවන් ගොඩක් ඉඩ තියෙනවනේ ඇඟේ. ඇත්තට වහන්න පුළුවන් මාස ගානක්. කනට වෙනම දාත හැකියි හොඬ වලට වෙනම දාන්න පුළුවන් දත් වලට දල වලට දාන්න පුළුවන් හුඟක් වැඩ දාන්න පුළුවන් ඒ නිසා ඇතාට ඇඬුවයි කියලා කියන්නේ මා විචිත්‍ර වැඩක් ආලවට්ටම් කරනවා කියලා. දාන කතාවේදී කරන්නේ ඇතාට අන්දන එක, සීල කතාවේදී කරන්නේ අන්දෝපු ඇතාගේ හොඬේ කපන එක වගේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඉවරයි. ඇතාගේ හොඬේ කැපුවට පස්සේ ඒ අතගේ ලස්සනක්. ඒ වගේ සීල කතාවට යනකොට මේ දානේ කියලා කියන්නේ බොහොමත්ම ආරම්භක දෙයක් විතරයි. සීලෙන් තමයි ශික්ෂා පටන් ගන්න. ඒකෙන් තමයි ඒ රාග, ద్వේෂ, මෝහ කියන තුනට වස්තුකාමේ අතහැරලා ක්ලේශකාමයට හේතු කරලා පොඩ්ඩක් හරි බලන්න පුළුවන් වෙන්නේ සීලයට සම්බන්ධ වෙනකොට. එනිසා සරුවචනසේ සඳහන් කළා තියෙනවා පාණාතිපාතා බික්කවේ අරියස්ස විනවේ අග්ග දානම් මහා දානම් අග්ගඤ්ඤං රත්ඤ්ඤං පෝස වංසඤ්ඤං පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බාන සංකීති නසංකී සම්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුහි කිය. මහණෙනි මේ ආර්ය භූමියටපත් වුණාට පස්සේ ඒ කෙනෙක් කවදාකවත් දානයක් ගැන කතා කරන්න යන්නේ නැහැ. එයා කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙන මිසක් අහිංගා කණේ කරන මිසක් දාන කතාවට යන්නේ නැහැ. ඒ වෙනුවට එයා ආර්ය විනේ දානයක් පවත්වන ඒ දාණයට කියනවා අභය දාන කියලා. අපරොන්දුවක් ඇති කරනවා ඊට පස්සේ කතාකොත් ප්‍රාණියෙකුට දැක දැක දන දන කරදරයක් කරනවා. ඊට පස්සේ බුදුහාම කියනවා මේ ආර්ය විනේ අභය දානේ අග්ග දානම් මහා දාන. අරියස්ස විනේ. ආර්ය විනේ අග්‍ර දානෙමයි සතුන්ව මැරීම. ඒක කදා ඒක ඉතාමත්ම පැණි එකක් අග්‍රයි අග්‍රඥයි රත්ඥයි චිරරත්ඥයි පෝරාණ බොහොම පැණි කතාවක්. අසංකින්න මේකට වචනයක් හරහා කපා කතා කරන්න පුළුවන් බුදු කෙනෙක්වත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. අසංකින්න පොබ්බා පෙර පහළ වෙච්ච බුදු කෙනෙක්වත් මේක මොනවාක්වත් කියලා නැහැ. නසංකී යති මේ ලෝකේ දැනටත් කවුරක්වත් කතා ගන්න නසංකී ඉස්සන්ති මන්තර බහන්න බුදු කෙනෙක්වත් මේකට කතා කරන්නේ නැහැ. අපපති කුට්ටේ ධමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුයි ලෝකේ ඉන්නා වූ වෙන අන්‍ය තීර්ථක සමන බ්‍රාහ්මණයෙක්වත් මේ දානෙට වැඩිය සීලයේ උතුම් අභේ දාන දෙන තරම් වටින්නේ නැහැ කියන එක ඒකට වාද කරන්නේ නැහැ. දෙවියන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි අවුරුදු 100 ජීවත් වෙන සතෙක් ළඟ තියාගෙන කන්න දීලා බොන්න දීලා ඔක්කොම කරලා ඇඳුම් පැළඳුම් යාන වාහන අරසව දීලා අවුරුදු 100 ගියාට පස්සේ කිව්වොත් උඹ බයලකට එනකොට ඉතාමත්ම යමක් කරන්න බැරි අසන තත්ත්වයේදී මමයි උඹට කන්න දුන්නේ මමයි බොන්න දුන්නේ අරසව දුන්නේ ඒ නිසා මම උඹ මර මට උඹ අයිති මම මරනවා කියලා කිව්වොත් ඒ සතාට පුළුවන්කමක් තියෙනවා නම් සන්නිවේදනය කරන්න මට අවුරුදු 100ක් කන්න දුන්නා මට 100ක් අරසව දුන්නා මට අධ්‍යාපන දුන්නයි කියලා මරන්න ඡන්ද දෙයිද කියලා කොච්චර ඒ જાති දුන්නත් ඒ අභය බය නොදීමේ ඒකත් එක මේක ගලපන්න බෑ. ඒ වාගේ මේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි මිනිස්සෙක් අපරාධයක් කරලා මර දඬුවම් තීන්දුවලා ඉඳද්දී සත්පුරුෂයෙක් ඇවිල්ලා රජුරන්ගේ වරයක් අරගෙන ඒ පුරුෂයා හම්බෙන්න ගිහිල්ලා ඒ මනුස්සයන් අහනවා දැන් ඔබ තව දවසකින් හරි දෙකකින් හරි තුනකින් හරි මරනවා ඔබ බුරියානි කන්න කැමතිද නැත්නම් චපාති කන්න කැමතිද ඔබ කැමති මොන ජාති දුරුට්ටු බොන්නද මොන මක්තන බොන්නද මොන කාම මිත්‍යාචාරද උඹට ඕනෙම දෙයක් මම දෙන්නම් කිව්වට අර හෙට මැරෙන්න ඉන්න මනුස්සයාට ඕකේ අර්ථයක් කීයද කියලා බුරියානි කෑවත් ඒ රට යන්නේ බඩ යන එක තමයි. මරණ විරාජ වෙන්නේ ඇදගෙන යන්න වෙන්නේ වැලි කොට්ටයක් ඇදගෙන යන්න වගේලු අතරියන් අටරියන් 18රියන් කියලා එළියේදී කතා කරාට මරණ මේ පෝරකේට යනකොට වැලි කොට්ටයක් ඇදන් යනකොට වගේ හතර කොණෙන් බැක්කේන. නිසා මොන්නම කාම වස්තුවකවත් වටිනාකමක් නැහැ මරණ දඬුවම නියම වුණාට පස්සේ. ඉතින් අපිට කියන්න පුළුවන් උනොත් ඒ සත්පුරුෂයාට උඹට මේ ඔක්කොගේම ඕන දෙයක් ඕන ගාණක් දීලා දෙන්න පුළුවන්. උඹ ඒකද කැමති? උඹට අභය දාන දෙනවද කියලා බැලුවොත් දෙකේ හෙලෙත් ආඩුවක් තියෙද කියලා. නිසා ඕනම කෙනෙකුට මොන තරම් කණ්ඩ බොණ්ඩ මොන જાති දුන්නත් ඒ ඔක්කොම ඉවරයි. ඒ මනසට බයක් තිබු වෙලාවයි. මරණ බය, හොරකම් පිළිබඳ බය, කාමීත්‍යාචාර පිළිබඳ. එනිසා අපි යම් වෙලාවක රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය විදියට අනුන් සාක්ෂි කරගෙන අබේ දානේ කටයුතු කරනකොට ඉස්සල්ලාම වස්තුකාම පැත්තක තියෙදි ක්ලේශකාම සම්බන්ධ ඉස්සල්ලාම තමයි වග වෙන තැනට ඉන්න පටන් ගන්නවා. එනිසා එක චිත්තක්ෂණයක් දැක දැක දන දන සමාදන්ව සිල්පදයක් රකින්නවනම් බුදුහාමුදුරෝ සඳහන් කර තිනවා රැකෙන කුසලයේ දැනෙන කුසලයේ වැඩෙන කුසලයේ අප්‍රමාණයි. මොකද හේතුව ඒ චිත්තක්ෂණයේ ඒ පුද්ගලයා නිසා අභය ලැබෙන සත්ත්ව ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බැරි නිසා. ඒක සමාදන් නොවි ඉන්න වෙලාවක ඕනම වෙලාවක සත්‍යයක් මැරෙන්න ඉඩ තියෙනවා. කොයි එකම මැරෙයිද කියන්න බැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක් තමන් භාවනා සීලයක් සමාදන් වෙලා ඉන්නකොට ලැබෙන කුසලයේ. ඒක නිසා මම හරි සන්තෝසයි කියන්නේ. භාවනා කරනකොට අපි පැයක් එක තැනක වාඩි වෙලා ඉන්නවා. අපි ක්‍රියාවක් කරන්නේ නැහැ. වචනයක් දොඩන්නේ නැහැ. මේ හැම චිත්තක්ෂණයකම දිල් දකිනවනේ. කාටරි කියන්න පුළුවන් ද මේ වෙලාවේදී සමාදන් වෙලා තින්නවා සීලෙක 100ට 100ක්. කායක දුච්චරිත නැහැ වචී දුර මේ මදිද මේ තරම් කාම ලෝකයේ 100ට 100ක්ම කාමයේ ගත කරද්දී අපි සමාදන් වෙලා සුදුරෙදි පොරවගෙන කය හොල්ලන්නේ නැතුව එක තැනකට වෙලයි. කාය දුච්චරිත ඕනෙම නැහැ. වචනේ හොල්ලන්නේ නැහැ. වචී දුච්චරිතත් නැහැ. මේක අපි සමාදන් වෙනවා. අනේ මට ධ්‍යාන ලැබුණේ නැහැ. මට මාර්ගඵල ලැබුණේ නැහැ. මට පළවෙනි ඥානිය නැහැ. මට සමථය දන්නේත් නැහැ. මම විපස්සනා දන්නේත් නැහැ. මේ හැම දෙයක්ම කරන්න හදන්නේ වටිනා චිත්තක්ෂණේ කියලා සෙන එක තමයි. නිසා භාවනා මධ්‍යස්ථානවල හිටියත් ඇති. ලොකු සංසීන කාලේ කිව්වේ උපාසක මහත්තයෝ බුදියන්ට හරි ගමන්න කැලේකට යන්න. ඒක නෑ කාමකෝප කරන දේවල්. එකෙල්ල හොඳට ඇඳට හේතු ලහුස්මක් කරන් කියනවා නිදාගන්නද නැගිටින්නත් හොඳ කැලේම තමයි කියන්නේ. නැගිටිට පස්සේ පේන තියෙන කැලේ නම් ඉතියා වෙන ඊට පස්සේ බය වෙන දෙයක් නැහැ. නමුත් අපි කොච්චර ආසාවෙන් දෙන්නේ තමන්ගේ රාජධානියට ගිහිල්ලා තමන්ගේ විදෙට්ට ගිහිල්ලා රාකුසල් ටික කනාගෙන කාගෙන නාට ගන්න ගහ ගන්නකම් ඇඟිලි ගණන් කර කර ඉන්නේ අනේ ගිහිල්ලා අරක ලබා ගන්න මේක ලබා ගන්න ප්‍රවෘත්ති ටිකක් අහන්න කයිවාරු ටිකක් ඇලින්ද කොච්චර දෝ බලහින්නද කියලා බැලුවොත් මේක පුද්ගල දෝෂයක් නෙවෙයි මේක තමයි කෙලස් කියන්නේ. ඒක හොඳට තේරෙනවා මේ වගේ තැනකට එන්න ගියාම තියෙන බාධක ධර්ම තියා බලනකොට ඒ බාධක ධර්ම අපට පේන්නේ වස්තුකාම වශයෙන්. මේ වස්තු වලට කරන්න තියෙන යුතුයකම් දරුවන් වෙනුවෙන් වස්තු භෝග වෙනුවෙන් නමුත් බුදුහාමර කරන එක නෙවෙයි ප්‍රශ්නේ. කෙලෙස කාමයේ ප්‍රශ්නේ සංකප්ප රාගෝ පුරිසස කාමෝ. Taman එක මගේ කියාගන්න සංකල්පයට මේ පහදි. ඒකටයි මේ කඹරන්නේ. ඒකටයි මේ දාස භාවයේ තියෙන නිසා චිත්තේ ව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති චන්දා. ඒ ලෝකයේ තියෙන වස්තු කාමයන්ගේ විචිත්‍රකම එහෙම තිබිච්චා. ඒක නෙවෙයි මං කෙලසන්නේ. ආයුව පිළිබඳව තමයි තියෙන සංකල්ප ටික. එනිසා ධීර පුරුෂයා මේ සංකල්ප ටික බලලා අපි මේ සංකල්ප වල දඩමීම කරගන්න තමන්ගේ දරුවා, තමන්ගේ වස්තුව, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ ජාතිය, ආගම කොයි දේ දඩමීම කරගත්තත් ඒක අපි විහිං කරගන්න දෙයක් මිසක් සංකල්පේ තමයි. ඒක තමයි මෙතන කෙලෙස් කාම කියලා කියන්නේ. අන්නේ කෙලෙස් කාම බරපතල හෙල්ලීමකට හෙල්ලෙනවා සීලයක් රකින්න කොට. ඒ ශීලයක් එnde අදි ශීලයක් වඩපත් කරගන්නයි කියලා. පංචශීල අට ශීල ආදී වශයෙන් මුසස් කරගන්න. ඒ දානීය ශීලයේ කියන මේ දෙකෙන් වස්තුකාම කෙලෙස කාම දෙක හොල්ලලා ගත්තේ නැත්නම් එව්වා දැඩි ලෙස හයි වෙලා තිනවා නම් හොඳට මුල් ශක්තිමත් වෙච්ච ගහක රිකිලි කඩලා දැම්මා වගේ කඩන්න කඩන්න නැවත නැවත රිකිලි එනවා වගේ යතෝපි රුක්කෝ අනුපද්ද වේ දල්හි චින්දෝපි රුක්ඛං පුනරේව රෝහති. හොඳට මුල් ශක්ති තියෙන ගහක මුල කැල කපලා දැම්මට මුල හානි වෙන්නේ නැති තාකල් ඒකේ අලුත් අලුත් අංකුර එන්නසෙ. අපි කොච්චර කෙලෙස කාම වස්තු කෙලෙස කාමයට සම්බන්ධ දේවල් දීලා දැම්මයි කියලා කිව්වට මේක බොරනවා. ඇතුලේ තියෙන වස්තුකාම දීලා දැම්මට කෙලෙස කාමයේ තියෙන තාක්කල් අර ගහ කාතු කැපුවා වගේ එන්නේ එන්නේ අලුත් අංකුර එන්න පටන් ගන්නවා. ඒ නිසා ගහ අයින් කරගත්තාට පස්සේ අපිට සිද්ධ වෙනවා අඩියට බහින්ද අන්නේ ඒක සඳහා පළවෙනිම ශික්ෂාව සීල ශික්ෂා. ඊට පස්සේ දාන සීල එක සම්පූර්ණ වෙච්ච මනුස්සයාට පමණක්, ඒ කියන්නේ මේ වස්තුකාම කෙලෙස කාම කියන දෙකේ තියෙන මේ නාඩගම දැක්කට පස්සේ, ඒ මනුස්සයා මේ වස්තුකාමයේ නෙවෙයි ප්‍රධාන දේ, ඒක අපි නියෝජනය කරන බාහිරෝපේ විතරයි, ක්ලේශ කාමයේත් එක වැඩ කරන්න ගියාම සීලෙක ඉඳලා සිල්පදයක් අරසා කරන්න තමන් අදිෂ්ඨාන කරගත්තට පස්සේ ඒක මේ දිගට කරගෙන යන්න බැරි. මොකද ඇතුලේ තියෙනා වූ පරිඋත්ථාන කෙලෙස් අපි කොච්චර සුදුරු දිඳගෙන බාපණයක් පරවගෙන වැඩි සුදු වැලි පොලොක හිටියත් තරම් නොයන විදිහේ කෙලෙස් කාම ආසාව එන්නේ ඉඳ තියෙනවා හිතට. තරම් නොයන විදිහේ ද්වේෂය හිතට එන්නේ ඉඳ තියෙනවා. තරම් නොයන තරම් තමන්ට නොතරම් තරමේ මෝහය එන්නේ ඉඳ තියෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටිගත වෙන්නේ ඉඳ තියෙනවා. ඉතින් එතකොට තමයි තියෙනවා මේ සීල් රෙද්දට තරම්වත් නෑ මගේ ඇතුලේ හිතේ තියෙන නොසන්තාලකම්. අර ඉස්සර ඒ වෙනකොට තිබිච්ච සතුම් මරණ හොරකම් කරන කාමීච්ඡාචාරය කියන දේවල් ආචාර ධර්ම නිසා ඒක ආපු ගමන් කරපු ගමන් තව එකනේ දන්නේ. මේ පරිඋත්ථාන කෙලෙසුල් තියෙන භයානකම තමයි ඒක ආවට වෙන කෙනෙක් දන්නේ. හැබැයි Tamanට නොදැනෙත් බෑ. ආචාර ධර්ම හොල්ලන්නේ නෑ. ඇතුලෙන් තේනවා දැන් කාමේ තියෙනවා කියලා. ඇතුලෙන් තේනවා දැන් ව්‍යාපාදේ තියෙනවා කියලා. චීන මිද උද්දච්ච කුච්ච අවිජ්ජා. දැන් අර වස්තුකාම පැත්තක දාලා ක්ලේශකාම වැඩ කරන එක නාගේ මේ සීලය රකගන්න බැරි විදිහට, පවත්වාගෙන යන්න බැරි විදිහට කැඩෙන්නේ මේ පරිඋත්ථාන මට්ටමට මතුවෙච්ච නීවර ධර්ම ටික කීකරු කරගන්න බැරි නිසා. ඒක අර දන් දෙනවා වගේ ලේසි නෑ. සිල් ලකිනවටත් වැඩි අමාරුයි. ඉතින් ඒ නිසා එතෙන්දි ගියාට පස්සේ අපි කියනවා භාවනා කරනවායි කියලා. ඒක බුදුහාමර පහල වෙනදත් ඉස්සලා ලෝකෙ බොහෝම ජයයට පිළි අරන් තුනේ. ඒක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කාරණාවක් කියලා. භාවනා කරනවා. ඊට පස්සේ දැන් අපි මේ කතා කරන්නේ එහෙම පෙළඹිච්ච පිරිසක් එක්ක. එහෙම පෙළඹිච්ච පිරිසක් දන්නවා කොච්චර අමාරුද ඒ ගත්ත මූල කර්මස්ථානේ නැත්නම් රාග, ద్వේෂ, මෝහ දුරු කිරීමට බරගලක් ඔසවන්න වාංගු කරන්න ගලක් ගන්නවනේ. අන්න ඒ වගේ ගත්ත මේ මූල කර්මස්ථානේ ඉදිරියට පවත්නවා කියන එක කොච්චර දුෂ්කරද කියන එක තේරෙනවා. ඒ තරමටම මේ පංච නීවරණ ධර්ම මූදායින්ට ගියාට පස්සේ මූද රැළ ගන්නවා වගේ දිගටෝම අතෝරක් නැතුව මේ රැළ ගන්නවා. ඉතින් ඒ නිසා අපිට පේනවා නිකන් හුලං වදිත් යනක පත්තු කර පාන් දැල්ලක් වගේ මේ හිත එකලස් කරන්න බෑ. මේ වර තමයි කෙලස් කියලා කියන්නේ. මේවට කියනවා මධ්‍යම ප්‍රමාණය කෙලස් කියලා. මෙන්න මේ මධ්‍යම ප්‍රමාණය කෙලස් වල වැඩේදී තමයි අද මේ භාවනා ලෝකයේ කියන එක හැදිලා තියෙන්නේ. ඒකට මූලික සුසුකම් තමයි දානීය ශීලයයි. ඉතින් ආවට පස්සේ එන අයගෙන් 99%ක් හැලෙනවා. මොකද හේතුව මේ සතන ප්‍රකාශයට දියත් කරපු ගමන් ඒක ඒ අදිෂ්ඨානේ පවත්වාගෙන යන්න බෑ. ඒ තරමටම මේ කෙලෙස් අපි නිකන් සුනාමියට යට කෙරුවා වගේ, මහා ලැබුගින්නකට යට කෙරුවා වගේ, එහෙම නැත්නම් මහා ජලකඳකට යට කෙරුවා වගේ ගසාගෙන යනවා. පැවිද්දෙකුට තියෙන ඔය එක එක බය හතරක් ගැන කතා කරලා තියෙනවා. ඒකදී ඔය කාමරාගයට තියෙන ආශාව නිසා පැවිද්දක් භ්‍රමණචර්ය ජීවිතයක් ඉතාමත්මමයි. මෙතෙන්දී එක කාරණාවක් හොඳට මතක තියානින්ද, කිසිම ආගමක භ්‍රමණචර්ය කතා කරන්නේ. මොකද ආගම් ශාස්ත්‍රුන්ටවත් බැරි වුණා එක කරගන්න. ਸਰවඥ වහන්සේ පුදුමාකාර විදිහට පෘථග්ජනියට පවා භ්‍රමණචර්ය අනුදන්වා දාලා තියෙනවා. පෘථග්ජනියෙකුට පවා අනුදන්වා දාලා තියෙනවා. භ්‍රමණචර්ය රැක්ක හැකි ඒක සඳහා උත්සාහ කරමන් ඒක භ්‍රම ජීවිතයක් කියලා. භ්‍රමණචර්ය කියලා කියන්නේ මේ මනුෂ්‍යයන් අතර ඒක ඉතිසල තිබුණු උසස්ම ජීවිතේ නෑ දෙවන්නේක එක සම්බන්ධයක්. දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එක්ක කලේට දිය කිසිං හමාර කලේටු ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වෙන් වෙනවා. මේක වෙන ආගම කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක නිසා බුද්ධ ශාසනය පැවිද්දයි අනිත් ඇඟවල තියෙන පැවිද්දයි පූජක පූජ්‍ය වෙනස ගෝධනේ කඳුරන්නේ. ඒකේම කිසිම වෙනසක් නැහැ. ඒකේ තියෙන්නේ සාමාන්‍ය අර ලෝගෝ දාගන්න එක විතරයි. මේකේම නෙවෙයි මේක හරියට සුපටිපන්න ගතිය තියෙනවා නම් ඇත්තටම අර අපි කලින් කිය අපිට මේ පැවිදි වෙලා ප්‍රමාණකම හරියට කරනවා නම් ඒ සුපටි ගන්න ගතිය කියලා කියන්නේ ඔය මේ දවල් මිගෙල් රාදානියල් වැඩක් නෙවෙයි. දානේ වගේ එකක් නෙවෙයි, සීලයේ වගේ එකක් නෙවෙයි. සම්පූර්ණ Brahmacharya ජීවිතයක් ගත කරන්න ඕනේ. මට හොඳට මතකයි මම අර පැවිදි වෙන්න ඉන්න වෙලාවේ ඒ සුබදාරාමයට යනකොට ඒ අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ දහන්තම වයස හොඳට වයසයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මහත්යෝ මහානකමෙන් රහත් වෙන්න ඕනේ, මහානකම කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. ලේසි නෑ. ඒ මට්ටම පවත්නවා කියන එක ලේසි නෑ. මොකද ඒ තරම්ම මේ බාධක ධර්ම කෙලෙස් ඒ ඔක්කොම තියෙදි මේ සම්පූර්ණ කාම ලෝකේ මොනම දෙයකින්වත් අහු අරණක් නෑ. එමේ ඉඳගෙන මේක නඩතු කරනවා කියන එක එනිසා ඒක වඳින්න වටිනවා. එනිසා යම් කිසි කෙනෙක්ගේ සඳ උත්සාහයක්වත් කරනවා නම් මොන තීරණ පටන් අර ගන්නවා අපි මේ කාමයට දායකම් කරද්දී කාමයට පහඳිද්දී කාමයට බැලමේවරකම් කරද්දී අරය රජ කෙනෙක් මියා දාසියක ආදී වශයෙන් කාම ලෝකේ තාරාතිරම් මැනගෙන හිටියට කවදා හෝ මේක මාර බල වේගයක් වශයෙන් තේරුම් ගන්න. දස මාර සීනාවේ පළවෙනි සීනාව ක්ලේශය බව තේරුම් ගන්න. කිවි වෙන් වෙන්න කටයුතු කරපු දවසේ තමයි මනුස්ස මනසක තියෙන උප්පරීම ශක්තිය ක්‍රියාත්මක කරලා උප්පරීම ශික්ෂාව ක්‍රියාත්මක කරලා ඒක නඩත්තු කරන්නේ. ඒකදී මේ පරිඋත්ථාන වට්ටමේ තියෙන කාමච්ඡන්දය හෝ බුද්ධුම විදියට පරිලහා දාහ ඇති කරනවා. ඉතින් ඒ නිසා බ්‍රහ්මචර්ය ජීවිතයක් කල්පනා කරනවා කියලා කියන්නේ හිතා ගන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා අපි ඔය තාවකාලිකව භාවනා ජීවිතයකට ආවට පස්සේ ඒ ගත කරන කාලයේදී අපි පුළුවන් තරම් ඊට කිට්ටුවකටවත් යන කාරණා ඉදිරි කරගෙන ඒක සුද්ධ වශයෙන් රැකගෙන ජීවත් ඉවත් වුණාට පස්සේ අපිට নানা ආකාරයෙන් මේක කරගෙන යන්න බැරි වෙන්නේ දැන හොන දැන කාමර වගේ තමයි. ඒ නන්ද හාමුදුරුව සර්වචනාති ඉන්න කාලේ හෙට ජනපද කල්යාණිත් එක්ක විවාහ වෙනවයි කියලා, හෙට ඒගෙට ගෙවදිනවයි කියලා, හෙට යෝරජකම හම්බ වෙනවයි කියලා රටට ප්‍රසිද්ධ කරගෙන ඉන්නවා. ඉතින් බොහෝම ජයට උත්සව ශ්‍රීතිය. දැන් හෙට ඒ කටයුතුයේදී අද දවල් දාන්න බුදුහාමුදුරු අර හෙට ගෙවදින්න තියෙන ගේ පින්නපාත යන. එච්චි ඒ වෙලාවේ ජනපද කල්යාණේ නන්ද කුමාරයයි ප්‍රේමාලිංගණේ කීතියයි කියලා තමයි කියන්නේ නිකන් සාහිත්‍යකාරයෝ. ඒක බුදුහාමුදුරුගේට ආවට පස්සේ ඒ දොරටු බාලයට දරා ගන්න බැරි වෙනවා. ඔයාගෙන කිල්ල නන්ද හමුරට දොට තට්ටු කරන නන්ද කුමාරයා නන්ද කුමාරයා දන්න කවදාකවත් එසේ මෙසේ පණිවිඩයක් නැතුව මේ ජනපද කල්යාණිත කිනකොට දොට තට්ටු කරන්නේ නැහැ කියලා. ගිහිල්ලා කියන බුදුහාමුදුරු වැඩියයි. එතකොට ජනපද කල්යාණි කියනවලු මම ඉක්මනට ගිහිල්ලා බුදුහාමුදුරට පින්නපාතික බෙදලා එන්නම් කියලා පොට්ටුවක් තියෙනවා. ජනපද කල්යාණි පොට්ටුව කියලා යන්න හනකොට ජනපද කල්යාණි කියනවලු මේ පොට්ටුව වේලෙන් ඉස්සලා එන්න ඕනේ ආපු ගමන් කිසිකක් දෙන්නම් කියලා. දී නන්ද කුමාරයා යන්නේ බුදුමාහාර ආශාවකින් මේ පොට්ටුව වේලෙන්න ඉස්සලා එන්න. අනේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පාත්‍රය ගත්තට පස්සේ උන්වහන්සේ පාත්‍රය ගන්න තු ඉස්සරහින් යනවා. දැන් නන්ද හාමුදුරුවෝගේ පස්සට කකුලයි ඉස්සරහට කකුලයි. දැන් මොනවක්වත් කරන්න බෑයි තමන්ගේ මේ නන්ද කුමාරයා කියලා කියන්නේ කිසහ මේ ප්‍රජාපති ගෝත්‍රමිකේ දරුවා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මහා මායා. මේ දෙන අක්කයි නංගි. ඒක නිසා බේරන්නත් බෑ දැන් ඉතින් බුදුහාම. යනකොට ජනපද කල්යاني ඇලිකිනවා ගියත් හිමිනේ වහායෙන්ද කියලා ජනෙලෙන් කියනවා. ඉතින් ජායිචි අනන්ත කුමාරය ඒ ඉස්සරහට දෙන පය අප්පය පාසා බුදුමාකාර වෙහසක් තියෙනවා. ඒ වගේ තමයි භාවනා මධ්‍යස්ථාන වලටත් එනවා කට්ටිය මාසයක් ඉන්නා සුමානයක් ඉන්නා අනේ වරුවෙන් ගෙදර යනවා. ඉතින් පාවොක්සයිඩ් ගහනවලු එහෙ ඉන්නකොට ඇයි එන්නේ ඉස්සලා පොට්ටුවක් කියලා තේපෙ වෙලෙන් ඉස්සලා එන්නේ කියලා කියලා. පොට්ටු වෙලෙන් ඉස්සලා ගෙදර යන තමයි ආ සමේක කියන හැටි තමයි ලස්සන. කවුරු හරි ආවොත් ඇයි ගෙදර යන්නේ කියලා අම්මා දෙන කාරණා නිකන්වත් ජනපද කල්ලේ නමවත් කියන්නේ. පොට්ටුවක නමක්වත් කියන්නේ කාමෙම තමයි. හරිට නාසනෝ දාගත්ත ගුණා ඒ නාස්ලුණෙන් අදිනකොට කුණා කොච්චර ශක්තිමත් වුණත් කරන්න දෙයක් නැහැ. ඇදලා ඉන්න ඕන. ඒ වගේ හැම වෙලාවෙදිම නැහැ විදලා තියෙන. එනිසා අපි දඟලන හැම දඟලිල්ලක්ම කාමයේ සඳහාමයි දඟලන්නේ. මේක දැකගන්න, මේක දැනගන්න පුළුවන් වෙන්නේ කොයි වෙලාවක හරි ඒ අර සීලයක් රැකලා විතර නෙවෙයි. භාවනාවට ගිහිල්ලා හොඳට වාඩි වෙලා අනේ මට මේ දෝස ප්‍රහාණය පිණිස නැත්නම් රාග ප්‍රහාණය පිණිස සුපටිපන්න භාවයේ පිණිස මගේ හිත එක තප්පර 10ක් එක විනාඩි 10ක් මේ අරමුණේ පවතිවා කිව්වට පස්සේ මේකට ගලාගෙන ඉන්න රාග අරමුණ. රාගේ රාගෙම වාවෙම නෙවෙයි ඉන්නේ නානප්‍ර අරමුණෙන් එනවා. ආනේ මාවට පස්සේ තේරෙනවා මේ විදිහට අපි දානයක් සීපත් කරලා සීලයක් සමාදන් වෙලා බුද්ධ ධම්ම සංග දීත්‍ය කරලා ජීවිත කය පූජා කරලා වාඩි වෙලා අනපානට හෝ අනකට දාලා මෙහෙම හිටපන් කියනකොට මෙහෙම නම් ඔක්කොම බය වෙලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ චිත්තක්ෂණේ මොන જાති ගිනි කෙලි සෙල්ලම් එයිද කොයි එක එනකොට පණයයිද කොයි අතට යයිද තියෙයිද හවුහරණක් ඒ වෙලාවේ මෙච්චර මේ ලස්සනට කටයුතු කරන වෙලාවේදී අපිට මේ මෙච්චර නිදිගත්කමක් මහා ගංගවතුරට ගසාගෙන යනවා වගේ යන වෙලාවේදී මරණ චිත්තක්ෂණයක හොඳටම වයසට ගිහිලිලා මලමූයේ වැටිලා ඉන්න වෙලාවක එහෙම නැත්නම් වයස නිසා ලෙඩ නිසා ඊට පස්සේ මරණාසන්න වෙන වෙලාවේදී මොන වගේ වෙයිද මේ නිසයි සර්වචනසේ සඳහන් කරන මේ කාමයාගේ ආධිනව දැනගෙන 100%ක් කාමයේ අයින් කරන්න එපා සුළු වේලාවක් ඕ ඒකට සුදුසු දාන ශීලයෙන් ආග්‍ය වෙලා මේක ප්‍රයත්නයක් විදිහට කරලා බලන්න සාර්ථක වුණා නැවුණ එක වෙනම කතාවක් ඒ වුණත් සුපටිපන්න භාව විශාල ලකුණක් තමයි අඩු ගාණේ සඳහා ගන්න ප්‍රයත්න. එහෙම ප්‍රයත්න කරන වෙලාව අපි හිතමු එක චිත්තක්ෂණයකට ආශ්වාස කරනකොට ආශ්වාසය දැක්කා ආශ්වාසය මෙනෙහි කරා ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසය මෙනෙහි ප්‍රශ්වාසය වශයෙන් දකින්න පුළුවන් වුණා. ඒ වගේම ඊගාවටෙන ආශ්වාස ඊගාවටෙන ප්‍රශ්වාසය කියලා මෙහෙම දැක්කන යන එකම චිත්තක්ෂණයක මූල කර්මස්ථානට හිත දාලා මේ මම ඉන්නේ ආශ්වාසයේ මේක ප්‍රශ්වාසය නෙවෙයි මේ සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක ආස්වාසයමයි කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණය විමසනුවන්ට ලක් කරලා බැලුවොත් ඒ චිත්තක්ෂණ කිසිම රාගයක් තියෙන්න බෑ ඒ චිත්තක්ෂණ කිසිම දෝෂයක් තියෙන්න බෑ ඒ චිත්තක්ෂණ කිසිම මෝහයක් තියෙන්න බෑ නමුත් ඒ විමසනුවන ඒ චිත්තක්ෂණ හිටින්නේ නෑ විමසුන්නෝන පහළ වෙන්නම් ඒ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් තොර. එනතන් ආස්වාසය ආස්වාසයෙන් ප්‍රසවාසය ප්‍රසවාසයෙන් පවතින චිත්තක්ෂණ වීදියක්ම යන්න ඕනේ. එතකොට තමයි මේ පුදුරටගේ බුද්ධිය ලැබෙන්නේ. ඒක විමසුම් විමසල බලන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එනිසා පළවෙනි චිත්තක්ෂණේ පව රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් දුරුගතිය තියෙනවා. නමුත් මේ පුදුරට ඒක දැනෙන්න, ඒක බුද්ධිය සින්න වෙන්න, ඒක ඇඟෙන්න, ඒක ටික වේලාවක් පවතිනවා. ආනේ පවතිනකොට තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේ ආශ්වාසයත් එක්ක ප්‍රශ්වාසයත් එක්ක ඉන්නකොට අපි යම් පමණකට සතියෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක රකින්නවාද ඒහා සමාන ධර්ම වේගයකින් තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති රාගයෙන් ద్వේෂයෙන් මොහෙන් අරසක. එනිසා සීලයේදී විචික්‍රම කෙලස් මට්ටමේ අපි බය නුට නොදීම නිසා අභය දීම නිසා අපිට බය නැති ගතිය ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන නීචයට අනුව සිල් රකින්න කෙනාට බය නැතිකම මාර්ගයෙන් යම් අරසාවක් ලැබෙනවා. නමුත් සීලේ එහාට ගිල සමාධි භාවනා කරලා එක චිත්තක්ෂණයක හෝ බුද්ධියක් සහිතව තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය ආස්වාස ප්‍රසවාසත් එක්ක හෝ මූල කර්මස්ථානත් එක්ක සත්‍ය බැම්මන සත්‍ය ආරක්ෂාව දුන්නු නම් ධර්මයේ අපිට ඒ රාග දෝෂ මොහ නැති අරසවතේ මේක යදලා ගන්න බෑ මේක පිංකම් කරලා ගන්න බෑ මේක ගුරු අහමතුන්ගෙන් අරගන්නත් බෑ මේක ලැබුවට පස්සේ වෙන කෙනෙකුට දෙන්නත් බෑ මේක අනිවාර්යම ප්‍රත්‍යක්ෂම කළ යුතුයි ඒක නිසා ධර්ම ආරක්ෂාව ඕනේ නම් ඒක ධර්මයේ රකින්නවා මිස වෙන බොරු යෑදිලි මේව නැත්තම් මේ හැවිලි බෝධි පූජා මුඛකින්වත් ඔය කියන අරස වෙන්නේ. ඒ නිසා අදහන්න ඕනේ අපි සුපටිපන්නයි කියලා කියන්නේ සියන්නිකාය රාමඤ්ඤනිකාය හරි පැවිදි වෙච්ච එක නෙවෙයි. එහෙම නැත්නම් උපසම්පදාවද සාමාන්‍ය දස සිල් උනාද කියන එක නෙවෙයි. මේ චිත්තක්ෂණය මගේ හිත අරමුණේ තිබ්බයි. ඊගාව චිත්තක්ෂණයේ තිය අරමුණෙම තියේ කියලා මට විශ්වාසයක් තියෙනවා නම් තමන්නේ කියන්න පුළුවන් සත්‍ය ආරක්ෂාව තියෙනවා. සත්‍ය ආරක්ෂාව තියෙනවා නම් අපිට තමයි දැනගන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයේ රාගය එහෙම නැත්නම් පරිඋත්ථාන මට්ටමේ රාගය, නීවරණ මට්ටමේ තියෙන රාගය කෙලෙසේ දැන් දුරු වීම නිසා මගේ චිත්ත ප්‍රවෘතිය සංසාරයක මොහතකට හරි සුපටිපන්න වුණා. පිරිසිදු වුණා. ඒක ඉස්සල්ලම වැටෙන්නේ Tamandaba. බුදුහාමුදුරුවෝ හිටියනම් උන්වහන්සේගේ ආශ්‍රයනුසේ ඥාණයට වැටෙනවා. මේ පිට කිසිම කෙනෙකුට දන්නේ නැහැ. මේ මිනිසා දැන් ඉන්නේ මූල කර්මස්ථානද නැද්ද කියලා. නමුත් මේ මිනිසයාට දැනගැනීමේ ශක්තිය තියෙන නිසා මේ මිනිසාට මිනිසයයි කියලා කියනවා. තිරිසනුට කවදාකවත් මේක ගන්න බෑ. තිරිසනුට මේක කියලා දෙන්නත් බෑ. ඒක නිසා අඩු ගාණ එක චිත්තක්ෂණයක් අරමුණක පවත්වාගෙන යන්න පුළුවන් නම් මහා ලොකු දේවල් නැති වුණාට ඒක අගය කිරීමෙන් තමයි සුපටිපන්න ගුණයට, ඒ කියන්නේ මෙතෙක් දන් දීපු ගුණයට, මෙතෙක් සිල් රැක ගුණයට, මෙතෙක් භාවනා කරපු ගුණයට ඔක්කොම කොට බැලඳීලා සිද්ධ වෙනවා. මේ තමන්ගෙම මේ ගුණය අඳුරගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් අපිට ගැම්මක් එන්නේ. ඒක නැත්තම් ඉස්සරහට යන්නත් බෑ මේ ගමනේ. ඒක කායිමත් අහන්නත් එපා. කමඨාන් සුද්ධ කරනකොට පෙන්ලා දෙන්නේ කණ්ණාඩි අතට දීලා හොඳට බලන්න ආශ්වාසය කරන වෙලාවදී ආශ්වාසය කියලා මෙනෙහි කර ගන්න තරම් නිරවුල් ගතියක් හිතේ තියෙනවා. ඒක ප්‍රශ්වාසය නෙවෙයි වේදනාවක් හිතවිල්ලක් නෙවෙයි මේ ආශ්වාසයේ මේ ලක්ෂණ ටික මට තිබුණා. ප්‍රශ්වාසය නොවෙන්න මෙන්න මේ සාක්ෂි තිබුණා කියලා ඒක අත්දකින්නවනම් ඒක තමයි කියන්නේ රාග ද්වේෂ මෝහ ඒ චිත්තක්ෂණය ප්‍රහාණය කරනවා. ඊට පස්සේ ඒක ආශ්වාසයේ නැති වුණාට ඊගාට එන ප්‍රශ්වාසයට අර වාගේම සාදර වෙනවා. ධර්ම ගෞරවයෙන් යුක්තව ප්‍රශ්වාසයේ බලලා මේ ප්‍රශ්වාසය කියලා දැනගෙන කලකොල වෙන්නේ නැතුව මේ ආශ්වාසයේ නොතිපිච්ච මේ ප්‍රශ්වාසයට පමණක් ආවෙනකෝ මේ ලකුණ ටික තියෙනවා කියලා දැනගත්තා නම් ඒ බුදුම භාවනා ක්‍රමෙදි කියන්නේ භාවනා 50%ක් වැඩ ඉවරයි. මේ ටික හරියට කරලා ඒ දේ තමන් දැනගන්නා විතරක් නෙවෙයි සපේලා කාටද කියන්න පුළුවන්. ඉතින් මේ මනසට ඒක දිගෙම කියකි එයාට යම් කිසි වෙලාවක භාවනා කරනකොට සාධ්‍යයක් ඇහැ. ඉතින් මේ සාධ්‍යයක් ඇහිච්ච බව දන්නවා. මේ සාධ්‍ය ආවට පස්සේ කියන මන ආප වුණාද, අමන ආප වුණාද, සාධ්‍ය වැඩි වුණාද, අඩු වුණාද කියලා හොඳටම තමන් ඒක විමසන්න ඕනට ලක් කරා නම් මේ වෙලාවේ ආශාස ප්‍රසවාස බැලුවේ නැහැ කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇති වෙච්ච සාධ්‍ය මේ දේවල් මගේ හිතට කරා. ඊට පස්සේ ආය ආශාස ප්‍රසවාසට ආවත් සාධ්‍ය දිගේ ගියත් ඒ වේදනාවත් දිගේ ගියත් හිතවිල්ල දිගේ ගියත් මේ සමාධිය නැති වුණාට සතිය තියෙනවන්නම් ඒක ඒකාන්ත තමන්ට සාධිකයක් ලබා දෙනවා. චිත්ත ප්‍රවෘත්ති අරසයි. චිත්ත ප්‍රවෘත්ති රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් අරසයි. මේක මං හිතන්නේ ලක්ෂ වාරයක් කිව්වත් එක්කෝ මේක අදහන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වෙලාවේදී නිරවුල්කම නැහැ. ඒක නිසා බලාපොරොත්තු වෙන ආනාපානට ගියාට පස්සේ කිසිම හැල හොල්මනක් නැතුව දිගටම ආනාපාන තියෙන්න ඕනෑ කියන එකයි භාවනාව කියන්නේ. එහෙම නැත්නම් සද්දයක් ආපු වෙලාවක සතිය කැඩෙනවාමයි කියන අදහසක් හිතේ තියෙනවා. හිතවිල්ලක් ආපම සතිය කැඩෙනවාමයි කියලා. ඉතින් පටන් ගත්තා නම් කමක් නැහැ. නමුත් මතක ධානයින්ද මේ සති ධර්මයත් එක්ක බලනකොට කෙලෙස් ඉතාමත්ම දුර වෙනවා. සතිය නැමැති මේ ප්‍රබල ආයුධය අතර ගත්තට පස්සේ කෙලස් කියලා කියන්නේ කඩුවක් අතර ගත්ත මිනිහට අලකොළ ලැන්දක් ඇති ගන්නවා. වළංකාරයා සුමානික වැඩ කෙරුවට පොලුකාරයාට වරුවයි තියෙන්නේ කුඩු කරන්නේ. බින්දගෙන යන එකයි තියෙන්නේ. බින්දින්න බැරි මොකද මේ කෙලස් අදහන නිසා. එන කෙලෙසියට බුදුමාහාර වටිනාකමක් දීලා අම්බෝ මගේ හිතට රාගය ආවා, ද්වේෂය ආවා, මෝහය ආවා කියලා ප්‍රධාන අමුත්තා වගේ රාගෙට තමයි සලකන්නේ. මේ සත්‍යයට නොසලකන. මේ ඕනේ රාගයත් විචාය, ද්වේෂයත් විචාය, මොහයත් විචාය. ඒකේ බව දන්නේවා සතිය තියෙන නිසානේ. ආනේ ඒක ප්‍රකාශ කරපු දවසේ මට රාගය ආවෝ. මම රාගය ආවම වෙන්න දන්නේ අද දාන්න මොකද? මම සතියෙන් හිටපු නිසා. ඊට පස්සේ ආවේ ආයේ සතිය ආරමුණටද නැද්ද? නැත්තම් ද්වේෂයකටද? අන්නේ කතා ප්‍රවෘත්ති කියන්න නම් අනිවාර්යයෙන්ම සතිය අරසාවක්. ඒ නිසා මේ පිරිත් අහලා පරිත්‍ය නැත්නම් අරසාව සලකනවට වැඩිය මේ සති ධර්මයේ තුල සතිය ඇත්තටම කියනවා ආරක්ක පච්චපට්ඨානා කියලා සතිය තියෙනකොට තමයි තේරෙන්නේ අරසාවට. මේ කෙලස් ප්‍රහාණයෙන් తాවකාලිකව සංසිඳුනයි කියලා. මෙන්න මේක ප්‍රකාශ කරන දවස, මේක සමාදන් වෙන දවස, මේ කමඨාන සුද්ධ කරගන්න දවස ආවට පස්සේ තමයි තේරෙන්නේ සංසාරේ පුරාවට. මේ මෝහ පටල, මේ කෙලස් පටල තිබුණාට ඒ වළංකාරයේ සුමානෙක් වැඩ පුළුකාරයට වරුවයි කිව්වාගේ සතිය මතු වෙනකොට ඒ සංසාරේ පුරාවට තිබුණ කෙලස් කපනවා කියන ශීර්ෂයක් අයින් කරනවා නෙවෙයි. මේක ඇතුලේ මේ සතිය වඩන්න පුළුවන් ශක්තිය, තමන් තුළ සතිය වඩන්න පුළුවන් ශක්තිය මේ ලෝකෙන් තමන්ගෙන් දුරුවන් කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. දීගාව චිත්තක්ෂණේ මම සතිමත් වෙනවා කියන බලය තමන්ගෙන් අයින් කරන්න තත්ත සතිමත් වෙන්න දෙන්නේ නැහැ කියන්න මොන්නම අධිකාරී ශක්තියක්වත් ලෝකේ නැහැ. ඒ වගේම සත්‍ය කායමත් ඉල්ලලා ගන්න දෙයක්වත් නැහැ. කාමත ආශිර්වාදිකුත් නෙවෙයි. මෙන්න මේ සතිය මගෙන් බැහැර කරන්න තරම් జగතේ මේ ලෝකේ නෑ කියලා තේරුම් අරගන්න. ඒකට සමාදන් වෙච්ච දවසේ තන පුදුමාකාර සාක්ෂි සිංහ ගතියක් හිතට එන්න පටන් අරගන්න. පසුකාලීන යුගයේදී ඇතිවෙච්ච වැරද්දක් වෙන්න ඇති. මේ සතිය කියන්නේ සෝබන චෛතසිකයක්. ඒක නිසා කෙලස් තියෙන තැන් වල සතිය තියෙන්න බෑ වගේ කියලා හරි පුදුමාකාර විදි නීචව ගැප්පනවගෙන සත්‍ය අවතක් කියනවා. නම් নিকකමට මතක තියාගන්න ඒ සම්ිද්දි සූත්‍රයේ හෝ කිම්මූලක සූත්‍රයේ හෝ කියන සූත්‍ර දෙකෙම ඥානන්ත සාංශේ කර නිවන නිවිමේදී මතක් කර දුන්නා. අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. සමාදන් වෙන එක විතරයි අවශ්‍ය කරන්නේ. නම් නැවතත් කියනවා විභාවනා කරත් නැත්නම් දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. මේ සතිය තියේදී කෙලෙස් සමාදන් වෙන නිසා තමයි අපායට යන්නේ. මුළු ගැනිලා තියෙන සතියම බලබලයි. මුළු ගැනිලා ඉන්න සතියටම පන්නරේ තියෙනවා. ඒ මැත්තේ මැරෙනවා. කොච්චර කෙලෙස් ආවත් මම සතිය අදහනවා කියලා සතියේ සිනාසිසි පෙරදී තියෙනවා. සතුටු සිතින් ඉස්සරහට එනවා. ඉතින් අපි කරන්නේ සතියට වරපොමුණක් දාගෙන අපා ගන්න දෙන බල්ලෙක් වගේ මූණක් දාගෙන කෙලෙස් වලට hina මූණ දාගෙන ඉඳ ගියාම කෙලෙස් රජ වෙයි. ඒ නිසා මේ සත්‍ය ධර්මය හැම වෙලාවෙම තම තුල තමන් තුල කියන බවත් ඒක දන්න නොදන්න කම අතර තමයි මේ සම්මාදිට්ඨිය මිත්‍යාදිට්ඨියයි යෝනිසමංස්කාරයයි අනිසමංස්කාරයයි මානසිකාරයයි වැඩ කරන්න කියලා මේ බුද්ධිය ගන්නකොට සතියේ තියෙනවා නැගිටකොට සතියේ තියෙනවා සත්‍යයක් එන්නේ ඉස්සලා සතියේ තියෙනවා සත්‍ය ගියාට පස්සේ සතියේ තියෙනවා නැත්නම් සද්ද තීදී සතියේ තියෙනවා කියලා මේ සති ධාරාවට අතල්ලපු ගමන් සම්බන්ධ වෙච්ච ගමන් තමන් හිත දැනගත්තත් නොදැනගත්තත් යෝගාවචරයක් වෙනවා. ඒ වගේම සති බලය කියන එක මේ අපි ගෙනාපු එකක්. අපිට මනුස්සකමත් එක්ක පළවෙනි පැකට් එකේම හම්බ වෙච්ච එකක්. ඉතින් අර නොදැනුවත්කම නිසා ඒක ගියටපත් කරගන්න. ඒක මතු කරගත්ත දවසේ තියෙනවා බුදුහාමරවරු 2600 කට ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරා. අද වෙනකන් උනත් ඒ 2600 ධර්මයේ සුපටිපන්න ගතියෝ සුවක්කාත ගණිය පරණවීමක් වෙලා නැහැ. ක්‍රියාවට නැගෙන කෙනාට හොඳට තේරෙනවා මේ තියෙන දේට සමාදන් වෙන්න දෙන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ පවතින ආත්මෝපදේශයක් විදිහට කියනවනම් තෑග දුන්නට වැඩක් නැහැ බාර ගන්න කැමති නැත්නම් ඒක ලස්සනට කියන්නේ තෑග්ග දිනනට වැඩි වෙනවා බාර ගන්නවා කියන එක. ඒ නිසා අපි මනුෂ්‍ය ජීවිතයේ හොටුන පරිතිර දවස. ඒ නැත්නම් යෝගාවචරකම සමාදන් වෙන දවස තමයි මේ අපි පුරාවට අපිත් එක්ක තියෙන සතිය මේක තියෙනවා. අපිට තියෙන කොච්චර කෙලස් තිබ්බත් කොච්චර නොදුස්නාගතිය තිබුණත් දුක තිබුණත් මේ සතියට සිනානුසු මොණින් මොණ දෙන්න කියන දවසේ ඒ මුළු ජීවිතයම හැකි සංඥාවට වැඩෙනවා. ඕන කෙනෙකුට කී හැකි උඹට ඕනේ මගේ වස්තු කෙලෙස වස්තු කාමයක් උඹට හොරකම් කරන්න පුළුවන්. මගේ සතිය කාටවත් හොරකම් කරන්න බෑ. නු තමනුත් ඒක දන්නේ නැත්නම් තමන් තමන්ටම හොරෙක් වෙයි. තමනුත් දන්නේ නැත්නම් මේ සතිය නිතරම මට ආවේනික දෙයක් නයිසාරික දෙයක් කියලා දන්නේ නැත්නම් තමන්මයි තමන්ට හොර වෙන්නේ. ඒක නිසා සරුවත් සංසේ සඳහන් කළා කියනවා නිවන් ලැබුණාට ඔබට අලුතෙන් හම්බෙන දෙයක් නැහැ. නැති වෙන දෙයක්ුත් නැහැ. මේ නිවන ලබන ඉසල හෝ ලබන කොට හෝ සතිය වඩන කොට හෝ තමන් ළඟ තිබුණු ගුණයටමයි තමන් සමාදම් වෙන්නේ. අලුත් දෙයක් නැහැ. අනේ ඒක වෙච්ච දවසේ තමයි මනාකොට පිළිපන්නා. ධර්මයට බැසගත්තා. මේ මමත් එහෙම බැසගත්ත කෙනෙක් කියන එක මම ස්ත්‍රීද පුරුෂද මම ඉන්නේ පෙරහැරේ මුලද අගද මොකක්වත් නෙවෙයි. මේ සතිය ඔප්නංගකට වෙලාවේ සමාදන් වෙච්ච වෙලාවේ නිවන් දැක්කා වගේ සතුටක් එනවා. නිවන් තව දැකලා නැහැ දුර ගමනක් පේන්න තියෙනවා. නමුත් තමයි තේරෙන පටන් ගන්නවා මේ මූලික අවශ්‍ය කරන මේ ප්‍රභවය ඒ ශක්තිය කාටවත් හොරකම් කරන්න බෑ. හිත පිපිච්ච නැති වෙලාවේදී මමත් ඒකට අහේනිකම් කරනවා. ඔව් හිත පිපිච්ච වෙලාවේදී මට ඒක මතු කරගන්න පුළුවන් නිසා යම් ආකාරයකට යම් කෙනෙක් ඇසුරුල යම් බණක් කාලා යම් ආකාරයකට හිටියොත් මට ඒ සත්‍ය වෙන්නවද? ඒ ආකාරයට කටයුතු කරන්නයි මට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. ඒකටයි බුද්ධිය කියන්නේ. ඉන්නේ පිට තියෙන සෑම දෙයක්ම මාර්ගපාක්ෂික. හැම චිත්තක්ෂණයම කල්පනා කරන්න ඕනේ එන බාධකයේ හරහා මට මේ ආනාපාන සතිය හෝ එහෙම සතිය දැක ගන්න පුළුවන් මම මේක කරන. ඒක තමයි මම කල යුත්තේ කියලා තේරුම් අරගත්තොත් මේ වස්තුකාම කෙලෙස කාම මොනවා වුණත් ඒ උපත්‍යත් එක්කම තමයි හම්බ වෙලා තියෙන මේ දෑවැද්ද. එහෙම නැත්නම් මේ වටිනා ගුණ ධර්මයේ සමාදන් වෙච්ච දවසට ඉදිරියෙන් තියාගත්ත දවසට හැම බාධක ධර්මයක්ම තමන්ට සාධක ධර්ම බවටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි පෘථග්ජනයෙකුට පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා අල්ලන දඟලුවාට උන් ඒ පෘථග්ජනයක් තියෙනවයි කියලා පේනවයි කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැති බවත් පෘථග්ජනට නොපෙනුනාට නොදැනුනාට උත්තමයන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට පේන මේ නිවන ඒ කාන්තෙම තියෙන දෙයක් බවත් මේ සතියට ගොඩ වෙච්ච දවසේ තීරණය පටන් ගන්නවා. එතකොට තියෙනවා සබ්බේ පුතුජන උම්මත්තකා කියන කතාව. ඒ නිසා මේ සුපටිපන්න ගුණය සඳහා තමන්ගෙන් කළ යුතු තමන් ඒකට සම්මාදන් විය යුතු ප්‍රමාණය කරලා එහා සමාන ආනිසංස ලබා ගන්න නම් කට ඇරලා කියන්න තියෙන මෙච්චරයි. එකට එක ගණදුන සිද්ධෙන විපස්සනාදී පමණමයි. අනිත් ඕනම තැනකදී අපිට අර විදිහේ බාහිර රෝපයක් සිද්ධ වුණාට ඇතුළේ වෙනසක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට අනික්ව අවශ්‍යයි, දානෙත් අවශ්‍යයි, සීලයත් අවශ්‍යයි, සමාධියත් අවශ්‍යයි. නමුත් මේ දාන සීල සමාධි ඔක්කොගෙම ලැබෙනදී මේ විදිහට විපස්සනාවෙන් පන්නරේ තියාගත්ත නැත්නම් ඒක සමාදන් උනේ නැත්නම් අපිට ත්‍යාග දුන්නට ත්‍යාග බාරගන්නේ නැති තත්ත්වයට අපිපත් වෙනවා. එහෙම වෙලා මැරෙන්න නොවේවා. මේ ජීවිතේදීම ඒ හැකියාවන් තේරුම් අරගෙන සතියවත් අඩුවාන ඉස්සර තියාන ඊට පස්සේ සතිය දිගේ ඉදිරියට යන කවණ ගොඩක් තියෙනවා. ඒ සියල්ලම සම්පූර්ණ කරගන්න සුපටිපන්න භාවයේ තම තමන්ගේ ජීවිතය තුළින් සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්මදේශනාව දනත කරනවා ශිරු දිනාටම සැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි ධර්මදේශනා સમાප්තිය බලාපොරොත්තු වෙන්නේ පේන පේන කාටත් පින්න ප්‍රමේයයටත් ඥාතී ශීපත් කිරීම සහපගේ බලාපොරොත්තු પરමාර්ථ ශීපත් කරවීම සාරිචු කර ගැනීමටයි. ඒ අදාචින් අපි ඊත්තාවතා ඥාතී ගාථා සජ්ජහනා කිරීමේ අනුමෝදනා සීත්‍රයෙන් පිප්පමණීවීමට සිල් දිනාටම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු ඊත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ettavataca gammehi sambetam punya sampadam sabbhi bhutanumodantu ettavataca gammehi sambetam punya sampadam sabbhi sattanumodantu sabba sampatti siddhya pakasaddhaca bummattha divanaga mahiddika පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං
ආකාසද්ධා ච බුම්මණ්ඨා දීවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසද්ධා ච බුම්මණ්ඨා දීවා නාග මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරං ඊතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඊතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඊතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය හිමිනා පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය පුඤ්ඤ කම්මේන භාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු.